perché veramente c'è il tamaño di questo, andrebbe a stare di più, perché andrebbe a dire non è di questo. Sono passante, e di chi mi vengo in equità.
ඔය එක දැන් මෙහෙමයි ඔක කරනවට වඩා මේකේ අවබෝධයක් ගන්නයි ඔය තියෙන්නේ. දැන් අපිට මේ අපිට ඔය දැන් කියලා තියෙන ඒවා ඔක්කොම මෙහෙම කරන්න කියලා එහෙම වෙන්න බෑ. දැන් ඔතන ඉස්සර කරන්න උත්සාහ කරන්නේ මේ ධර්ම මාර්ගයේ මොකද්ද කියන එක. නිවන, නිවන කියන්නේ මොන වගේ දෙයක්ද කියන එකට අදහසක් ගන්න ඕනේ. ඒක කියන්නේ පස්ස නිරෝධය කියලා එකක් තියෙනවා. රහතන් වහන්සේ කියනකොට ඉතින් අපිට ධර්මයට අනුව පටිච්ච සමුප්පාදයට අනුව පස්ස නිරෝධා කියලායි දෙනවනේ. අවිජ්ජා නිරෝධා, සංකාර නිරෝධා, සංකාර නිරෝධා, විඥාන නිරෝධා, විඥාන නිරෝධා, නාම රූප නිරෝධා, නාම රූප නිරෝධා, සලආයතන නිරෝධා, සලආයතන නිරෝධා, පස්ස නිරෝධා. නිවනේ தත්ත්වය, රහතන් වහන්සේගේ தත්ත්වය ඒ වගේ වෙන්න ඕන කියලා ධර්මයට අනුව තියෙනවා. ඒවා නිරෝධ කරපු කෙනෙක් වෙන්න ඕන රහතන් වහන්සේ නේද? ඉතින් ඔක සාමාන්‍යයෙන් අර ලෝකෙට ඉක්මනට මේදී ඔක කරන්න තියා තේරුම් ගන්නත් මොකද ආයතනයක් වැඩ කරන මට්ටමමයි පස්සේ කියන්නේ. ඇහැයි රූපෙයි විඥානෙයි එකතු වෙනවට තමයි ඇහි සිදුවන පස්සේ කියන්නේ චක්කු සංපස්සේ. කනයි ශබ්දෙයි සෝත විඥානෙයි පහළ වෙන මට්ටමමයි සෝත සංපස්සේ තවට සාමාන්‍ය ඉන්න මට්ටමක ඔක නිරෝධය කියන එක හිතා ගන්න බැහැ. ඒක ගොඩක් ඉතල මට්ටමක දෙයක්. හැබැයි ඊට පස්සේ ඒ නිසා වෙන මුලාව අපිට අඳුර ගන්න හැකියාව තියෙනවා. දැන් හෙන් දකින්න එක එක සිද්ධිය පෙනීම කියන එක පෙනීම නිසා අපි වෙන මුලාවෙන් හදාගන්න දේවල් ටිකක් තියෙනවා. අන්න ඒවා ටික දකින්න පුළුවන් කමක් ඇති කරගත්තොත්. ඒකත් ඉතින් බුද්ධ දේශනාවකින්ම විතරයි ඔක හිතාගන්න පුළුවන්. නැතුව අපිට තනියෙන් හිතාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකයි මේ ධර්මයක් අහන්න ලැබුණ එකේ වාසනාව කියන්නේ. බුදු කෙනෙකුට විතරයි ඔබ පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මෙහෙම සිද්ධියක් වෙනවා. පෙනීමට අමතරව පෙනෙන දේකුත් තියෙනවා, දකින කෙනෙකුත් ඉන්නවා කියන අදහසෙන් අපි මොනවා හරි දැක්කහම නේද? පෙනීම කියන සිද්ධිය නෙවෙන්නේ ඇහැ නිසා. දැකීම කියන එකනේ. දැකීමෙන් අපි නවත්තන්නේ. දැකපු දේකුත් අපි දැනගන්නවා. ආ, ඒ දෙය දකින්න මෙතන කෙනෙකුත් ඉන්නවා. මම මට තමයි අරක පේන්නේ කියන මට්ටමකට යනවා. එහෙන් දැක්කහම දැන් කණින් ශබ්දයක් ඇහුනහම ඇසීම විතරක් නෙමෙයි ඒ ශබ්දයට අදාළ දේකුත් පනවනවා තියනවා කියලා හිතන දෙයක්. ඒ දෙය අත්දකින්නේ මම කෙනෙකුත් තියෙනවා නේද? ඔන්න ඔය මට්ටම මේ අපේ තියෙන මුලාව හින්දා සිද්ධ කරන දෙයක්. ඒ කියන්නේ ඇසීම කියන දේ ඇති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැහැ. ඇසීම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඇසීම හටගන්නේ කියලා දන්නේ නැහැ. ඔය ටික එකතු කරලා තමයි මම දීලා කියන්නේ. මගේ ඇහැ, මගේ නාසය, මගේ ශරීරය. ඔය ටිකට තමයි මම කියන්නේ යන්න කියන්න බැලුවා. නේද? ඔය ටික එකතු කරලා ඉවරනම් මම
මගේ මාතෘකා කිරීම සඳහා අපි හිතන්නේ මම ඒක දැන් කනවනේ. හසේකටම කන්නේ. මගේ හසේකම ඔබල මම තමයි ස්පොට් කරන්න නෑ මම කියන්නේ. මම ගන්නේ දෙයක් නෙමෙයි. එහෙම මම තමයි අපි ස්පොට් කරන්න එක නෑකින්. මේ මම තමයි
අපිට සාමාන්‍යයෙන් මම ඉන්නවා කියලා පේන්නේ අපි කරන වැඩවලින්. කණේකින්. ඈ නේද? කෑම හොයන්නේ කවුද? මේවා රස විඳින්නේ කවුද? කෑම කන එක නිසා ඇතුලේ හැංගිලා ඉන්න මම. අපිට මම කියන කෙනා ඩිරෙක්ට්ලි පේන්නේ නැහැ. එහෙම වුණා නම් හරි ලේසි අයින් කරන්න. මම හැංගිලා ඉන්නේ අනිත් ඒ කරන වැඩ වලින් දැන් තරහ ගැනීම නිසා පේනවා ඇතුලේ ඉන්නේ. මමත් ඒ. ලෝභ කිරීම නිසා ඒ කරන වැඩ වලින් තමයි අඳුර ගන්න පුළුවන් මේ මේ මමත්වයෙන් මුල් වෙලා තියෙනවා. මේවා කර හිතෙන් අපිව කොච්චර රවට්ටනවද කිව්වොත් ඒ හැංගිලා තියෙනවා. හරියටම පේන්න හිටියනම් හරි තේසි අයින් කරලා දාන්න. එහෙම බෑ. දෙහිඳ තමයි දැන් අර ඒ මම කියලා රැවටෙන තැන්වල හිතෙන තැන්වල මේක ඇත්ත සිද්ධිය මොකද්ද කියලා ප්‍රමණින් හොයන්න කියන. එතකොට පේනවා හැම දෙයක්ම මේ පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ස්වභාවය. එහෙම නැතුව ස්ථිරව පවතින කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ. මේ ලෝකෙට අයිති යමක් කිව්වද ඒ මේකක්ම හේතු නිසාමයි තියෙන්නේ. තියෙනවා කියනකොට අපි හිතන තියෙන එක නෙමෙයි විද්‍යමාන වෙන්නේ කියලා ගන්න ඕන. අපි හිත දැනගන්න හින්දානේ අපි දන්නේ තියෙනවා කියලා. ඒ දැන ගැනීම ඉන්නේ පටිච්ච සමුප්පාද. අපිට හිතන්නේ අපි දැනගත්තොත් නැතත් ඒක තියෙනවනේ කියලා. නේද? ඒක නම් දැනේ තියෙන්නේ නැහැ. මෙතන මල් ටිකක් තියෙනවා. හ්ම්? නමක දකින්න කලින් දැනගෙන හිටියද තියෙනවා කියලා. නෑ. බලපු හින්දානේ දැනගත්තේ. නේද? අපේ ඇහි ගැටිලා හිතෙන් දැනගත්තු හින්දා තමයි අපි දැනගත්තේ. ඉතන මල් ටිකක් තියෙනවා. රතු පාට මල් වගේ තියෙනවා. මම ඕක මන් දැනගෙන හිටියේ නෑ. මන් දැන් බලන්න කලින් අපේ මොනවද තියෙනවද? මන් දැන් ඕගොල්ලෝ දැනගෙන හිටියද? නෑනේ. කිව්වහම නේද? නේ? දැක්කහම තමයි දැනගත්තේ උතන් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි දකින්න කලින් අපේ ලෝකෙට තිබුණද ඕක? අපේ හිත දැනගෙනවත් හිටියේ නෑ නේද? එහෙම දෙයක් තියෙනවා කියලා. හරි, ඒකට පෙනීමේ සිද්ධිය නිසා නේද දැනගත්තේ උතන මල් තියෙනවා කියලා. හ්ම්? අපි ඊළඟට හිතන්නේ මොකද්ද? මම බලන්න කලින් ඔය මල් ටික ඔතන තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැකීමෙන් තොරව මල් වලට පවතින්න පුළුවන්. කියන අදහසකින් තමයි අපි 요거 පිළිගන්නේ බාර ගන්න. නේද? මම උන්ක දිහා බලන්න කලින් ඔතන පවතින්න තිබිලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ නේද? දැන් බලන්න දැකීමේ සිද්ධියට අමතරව අපේ හිතෙන් කරලා තියෙන දේවල් ටික. දෙවුනේ කොහොමද කියලා තව තව විමසනකොට ඔන්න ඔය වගේ ඒවා පේනවා. නෑ හැනිකන් කැමරාවක් වගේ. ඒ වෙලාවේ මේ පැත්ත බලුවාම මේ රූප රාමුවම ඇහැ ඇතුලේ ඉමේජ් එක හැදෙනවා. නේද? ඇහැ ඇතුලේ මේ නිසා එළියේ තියෙන ටික ඔක්කොගෙම හැදෙනවානේ. ඒ වුණාට අපේ හිතලියේ මේ මලට විතරයි. ඔතන තියෙන හිතේ වගේ නෑ. I don't know. මොකක් හරි දෙයක් අපිට දකින්න ඕන දේ වෙන් කරගන්න. වෙන් කරගෙන. දැන් අපිට මුලින් හිතන්නේ වෙන් කරනවා කියවහ නැහැ. එළියේ තියෙන එකෙන් වෙන් කරනවා කියලා. එහෙනම් ඇත්තටම කරලා තියෙන්නේ. ඇහේ හදලා දීපු මේ ෆොටෝ එක වගේ ඉමේජ් එකෙන් අපට අවශ්‍ය දේ වෙන් කරගෙන තියෙන්නේ. හිත. නේද? ඒක තමයි ඊළඟට දැකලා පැවැත්මක් දුන්නේ එළියේ තියනවා කියලා ඊළඟට හිතුවේ. පේන දේ එළියේ තියෙනවා. එළියේ තියනවා කියනකොට ඔන්න තව අපි වැරදි වැඩ ටිකක් කරනවා. දැන් දකින මොහොතේනේ ඔක දැනගත්තේ. තියනවා කියපු ගාම ඔක ඉස්සෙල්ලත් තියෙනවා. මම දකින්න කලිනුත් ඔක තිබුණා. තිබිලා තියෙනවා. නේද? දකින මොහොතේ දැන් දැනගත්තා තියෙනවා කියේ. ඒක හරි කියමුකෝ. අර දකින කලිනුත් තිබුණා කියන එක මේ හිතෙන් කරන වැඩක් නෙමෙයි. මේක අපි අත්දැකලා නෙමෙයි කියන්නේ. හිතේ තියෙන විශ්වාසයක් එක්ක තමයි මේ කියන්නේ ඔක ඉස්සෙල්ලත් තිබිලා තියෙනවා. දැන් මේ මොහොතේ තියෙනවා කියලා නැත්තුව නෑ. ඒක වෙනම කතාවක්. එහෙම නෙමෙයි. ඔක අතීතෙත් තිබිලා තියෙනවා. කියන්නේ දකින කලිනුත් තිබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ආයේ බැලුවොත් ආයේ දකින්න පුළුවන් ඉස්සරහට අනාගතේ තියෙනවා. මේ අනාගතේ මේ මොහොතේ අදකින්න බෑ. තාම ඇවිල්ලත් නෑ නේද? එනකට අපේ හිත කියන නෑ ඕක ඉස්සරහටත් තියෙනවා. අතීතෙත් තිබුණා, බලන මොහොතෙත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. දැන් ওই තියෙනවා තියෙනවා කියන්නේ මොකද්ද? පැවැත්මක් දීලා. දැන් නිත්‍ය කරලා කාල තුනේම තියෙනවා කියන්නේ නিত্য ස්වභාවයක් දීලා නේද? තීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා නේ මේ කාලය තුල මේක පවතිනවා. නේද? නැ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. වා අනිත්‍ය. අපි නিত্য කරගත්තානේ. මල කියන එක නিত্য කරගත්තා එළියේ තියෙනවා කියලා. නিত্য සංඥාවට දාගත්තා. ඔය නිත්‍ය කිරීම තමයි අපිට ඒකේ ආස්වාදය සැපයක් ගෙන දෙන්නේ. සුඛ කියන්නේ. ඒතර අපි ඉන්නේ නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ. නේද? ධර්මයේ පෙන්නන අනිත්‍යයි දුකයි. නේද? මෙන්නර ලෝකයා ඉන්නේ නිත්‍ය සුඛ. ඊළඟට ඒක අත්දකින්න මම ඉන්නවා. ආත්ම සංඥාවත් ඔතෙන්ට එනවා. අනිත්‍ය දෙයක් තියෙනකොට ඒකෙන් සැපයක් විඳින්න පුළුවන් කියලා හිතනකොට විඳින්න කෙනෙකුත් පහළ වෙනවා. නිත්‍ය සුඛ ආත්ම. එනවා. ඒකේ සුභ ගතියකුත් දකිනවා අපි කැමතියි ඒක. දොන නිත්‍ය සුඛ ආත්ම සුභ කියන දෘෂ්ටියේ තමයි මේ සසර යන සත්‍යය ඉන්නේ. බුදු කෙනෙක් තමයි පෙන්වලා දෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ. ඔබ තමයි ඇත්තට අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි. යෝමේ ලෝකෙට අයිති කෙනා දකින්නේ ඒක අනිත්‍යත්ව හරවලා අනිත්‍ය සුඛ ආත්ම සුභ කියනවා. විපල්ලාස කියලා. ඒ සතර විපල්ලාසය තමයි ලෝකේ යන කෙනා. ධර්මයක් නොදකින කෙනා. දැන් ඇයි ඕක අනිත්‍යයි කියන්නේ? මල අනිත්‍යයි කියන්නේ ඇයි කියලා ඔන්න දැන් ධර්මයට අනුව නෝනේ බලන්න. කියන්න පුළුවන් දැයි අනිත්‍යයි කියන්නේ. අපි ඉන්නේ නිත්‍ය සංඥා. ලෝකෙට අයිති දැක්නා මලක් තියෙනවා. ඔය මල කලිනුත් තිබුණා දැනුත් තියෙනවා ඉස්සරහටත් තියෙනවා ආයෙ බලුවා දකින්න පුළුවන්. එතකොට මේ මල කියන එකට ප්‍රයත්නක් දීලා නැහැ. ඔක තමයි සාමාන්‍ය ලෝකයක්. ධර්මයක් අහලා නැති කෙනෙක් ඒ විදිහට නෙහිතන්නේ. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා අනිත්‍යයි කියලා. මම බලන්න ඇයි අනිත්‍යයි කියන්නේ කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ ඔක මොන තිබුණාට කාලයක් ගිහින් වෙනස් වෙනවා කියන එක නේද? ඒක ලෝකෙට අයිති ඕන කෙනෙක් දන්නේ. ඔක යනදාම් පවතින්නේ නේද? නේද? ඔක දැනගන්න බුදු දහමක් අහන්න ඕන නෑ ඕන කෙනෙක් දන්නවා. බුදු දහම කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. මේ නැංගිලා කියන දෙයක් නේද? පෙර නොයසු විරු ධර්මතාවයක් නේ බුදු කෙනෙක් අවබෝධ කෙනෙක් කරගෙන ප්‍රකාශ කරන්නේ. එතන මේ අනිත්‍ය කියන එකේ ලොකු ගැඹුරක් තියෙනවා. කියන්නේ නිට්ටය නැහැ අනිත්‍යයි කියන්නේ. නිට්ටය නැහැ කියන්නේ නම් නිට්ටය කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. නිට්ටය කියන්නේ ස්ථිර. ඒ කියන්නේ පවතිනවා. පවතිනවා කියන්නේ මීට කලිනුත් තිබිලා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියන කතාවට නේද? නිට්ටය කියන්නේ. නැන් නිත්‍ය කරන්න බැරි බවමයි අනිත්‍ය කියන එකේ තියෙන්නේ. තව ටිකක් ගැඹුරට ගත්තොත් අර කාල තුනට පොදු කරන්න බෑ. අතීතෙත් තිබුණා, දැනුත් තිබුණා, අනාගතෙත් තිබුණා කියන කතාව දැම්මොත් නිත්‍ය වෙලා. අනිත්‍ය කියන්නේ මීට කලින් තිබුණා කියන්නත් බෑ. පස්සේ තියෙනවා කියන්නත් බෑ. එතකොට ඔන්න ධර්මතාවයක් කියලා එකක් එනවා. පෙර නොතිබීම හට ගන්නවා. අතීතෙ තියලා තිබිලා වෙන්න බෑ. පෙර නොතිබීම හට ගන්නත් ඕන. අනාගතයට යන්නත් බෑනේ. එනවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නත් ඕන. එහෙම වුණත් නේද අනිත්‍ය වෙන්නේ. කලින් තිබුණා නම් දැන් තියෙනවා නිත්‍ය වෙලා. නේද? එනවා ගන්නවන්න පෙර නොතිබීම හටගන්න ස්වභාවයක් තියෙනවා. ඊළඟට දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියුවොත් ඒත් නිත්‍ය වෙලා. එහෙම වෙන්නත් බෑනේ. දැන් අනාගතේ අපි දන්නේ නැහැ නා ඇවිල්ලා නැහැ. දැන් අනිත්‍ය වෙනවා නම් එහෙනම් මේක අනාගතේට යන්නත් බෑ. නේද? ඒ කියන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නත් ඕන. ඔක තමයි ධර්මතාවය වෙන්න ඕන. හැබැයි අපට ඕක තේින්නේ නැහැ. පෙර නොතිබීම හටගත්තයි ඉතුරු නැතුවම විරුද්ධ වෙනවයි කියන එක තේින්නේ. හිතා ගන්න පුළුවන්
අපට අනිත්‍ය කියලා වෙන්නේ අපි කාල සීමාවක් දක්වා පමණයි නේද තියෙන්නේ කියන එක. බලපොල පොරි තරලුණ විදිහට කාල සීමාවක්
අපි කියමු දවසක් තියනවා කියලා උදේ පිපිලා හවස වෙනකොට පර වෙලා. එතකොට ඒ කාලය තුල මල තිබිලාද නැද්ද? තිබිලා තියෙන. අපි ඉතින් ධර්මයට ගලපන්න කියන්න හදනවා ඒ උනාට වෙනස් වෙලා. එනහට මල තියෙන එකක් තිබිලා නැද්ද? වෙනස් වුණා. තිබිලා නැහැ. ඒ තිබුණනේ දෙයට නේද අපි ඇලෙන්නේ? පර වෙනවා කියලා හොඳටම දන්නවා නේ උනාට ඇලෙන්නේ නැද්ද උකට? ඒ තියෙන කාලේ ඇති අපිට ඇලෙන. ඒ
තියෙන කාලේ තමයි ඇලෙන්නේ.
ඔක වෙනස් වෙනවා කියලා දන්නේ නැතුව නෙමෙයි ඇලෙන්නේ. මේකම ටික ගන්නකො. මේකම මෙහෙම තිබුණොත් හෙට වෙනකොට ගන්න පුළුවන්. බෑ පිළුණු වෙලාවේ. ඒ වුණාට අපි මේකට ඇදෙන්නේ නැද්ද? ඔය තියෙන කාලේ ඇති අපිට. ඊට
පස්සේ අපි ඒක තාපව දාන්න.
ගැන අපිට හිතට පුළුවන් මේකට පැවැත්ම දෙන්න. දැන් ඊයේ කාපුවා ගැන අද හොඳට කතා කරන්න පුළුවන් දැන් කනවා. මේ රස තියෙන්නේ මේ වගේ. හරි හොඳයි අකයි දෙන්නේ නේ. කෑමක් මතක් කරගන්න පුළුවන් නේ. කොහෙන්ද මේ මතක් කරගන්නේ? හිතේ පැවැත්ම දීලා. ඒක නිත්‍යම හිතට පුළුවන් වෙලා තියෙන නිත්‍ය කරන්නේ. නිත්‍ය සංඥාවක් දාගන්න. ඇත්ත ස්වභාවය අනිත්‍යයි. අපට ඒ ගැඹුරු මට්ටමින් අනිත්‍ය පේන්නේ නැහැ. මොකද අපි මුලා විලා විද්‍යාවෙන් ඉන්නේ නැහැ. ඇත්ත ඇතිහෙටි දකින්න ඇති.
අපාරිකෝ
කියන්නේ තමයි කාලයකට අහු වෙනවා. අපි තමයි කාලයට දාලා තියෙන්නේ. අතීත වර්තමාන අනාගත. දැන් ඕකේ එකම තමයි ඔන්න අතීතයට දාන්නේ නැහැ අනාගතයට දාන්නේ නැහැ. මේ මොහොතේ විතරයි කියන්නේ. නේ? ඒකත් ගැඹුරුයි එන්නට. මේ මොහොතේ විතරයි කිව්වොත් ඒකේ පෙර තිබිලා නැහැ. දැනන තිබීම හටගෙන මේ මොහොතේ. ඒක අනාගතයට යන්නේ නැහැ, ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. ඉස්සරහට තියෙන්නේ. perfect. මේ මොහොතේ විතරයි නේ. එතකොට අතීතයට අහු වෙන්නේ නැහැ. අනාගතයට යන්නේ නැහැ.
කොහොමද? අපි තුර මමත් මම අයියා කෙනෙක් කිනේ සානෙන් ඔය මුදයන් අපි
හරි දැන් එළියේ දෙයක් තිබුණත් මට තමයි ඕන ඕක අනාගතේ අත්දකින්නේ කවුද මම තමල කායය අත්දකින්නේ මගේ ඇහෙන් දකින්න ඉස්සරහට තියෙනවා කියලා. ඒ බලාපොරොත්තු අපේ තියෙනවා. ඔක තියෙනවා කියන එකේ අදහස තමයි මට ආයේ ඔක අත්දකින්න පුළුවන්. එහෙනම් මගේ මොකක් හරි ආයතනෙ. ඇහෙන් වෙන්න පුළුවන්, කනෙන් වෙන්න පුළුවන්, නාසයෙන්. ඔය හයෙන් එකකින් ඒක තවසරයක් අත්දකින්න පුළුවන් කියන එක නේද ඉස්සරහට තියෙනවා කියන එක. ඒකේ අදහස. මේ ආයතනකින් ආයේ අත්දකින්න පුළුවන්. අනාගතේ. හරි. මේ මොහොතේ ඇති වෙලා නිරුද්ධ වුණා නම් එහෙම අනාගතේ අත්දකින්න පුළුවන්. ඒකම අත්දකින්න බෑ නේද? ඒ වගේ දෙයක් ඕන නම් පස්සේ අත්දකි. ඒක වෙනම කතාවක්. මේකම අත්දැකීමේ හැකියාව නැති වෙනවා. හැබැයි දැන් ලෝකේ ඉන්න ලෝක ජීවත් වෙනකොට එහෙම නැහැ. ලෝකේ අපි දෙයක් තියනවා කිව්වොත් ඒක අතීතෙත් තිබිලා තියෙනවා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා නේද? දැන් ඕක තමයි ලෝකෙට ආйти දැක්ම. සාමාන්‍ය කෙනෙක් පිළිගන්න මට්ටම. ඒ කියන්නේ සසර යන සත්වයා දකින මට්ටමයි. ඒත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා පටිච්ච සමුප්පාදේ කියලා එක. ඔයි කියන්නේ පටිච්ච සමුප්පන්න ස්වභාවය. නැත්නම් මේ හේතු ප්‍රත්‍යයන් හිඳ සකස් වෙන ස්වභාවයක් තියෙනවා. ඕක දැක්කොත් තමයි අර අනිත්‍ය බව දකින්න පුළුවන්. දැන්
ක්‍රියාකාරීත්වය
තියෙනවා. අපිට ඒක මතකෙන්නේ අපේ ඉන්දියානු මේක. ඔව්. අයිනෝ වනින් දකින්න ඕන. පටිච්ච සමුප්පාදය අනුව මෙහි කළොත් ඒක ගැන අවබෝධයක් ගන්න පුළුවන්.
පටිච්ච සමුප්පාදය කියන්නේ
දැන් එතකොට ඔක දකින්න පුළුවන් එක එක විදි තියෙනවා. ඕකේ. කොයි පැත්තෙන් ගියත් එන්න පුළුවන් තැනක් තමයි අපි මොනවා හරි දැනගත්තා නම් දැනගන්නේ මේ. එහෙනම් හරි කණින් හරි ආසෙන් හරි දේ. කයි මනේ. ඔය හයින් විතර. නේද? ඔය හයට අමතරව අපට දැනගන්න විදිහක් නැහැ නේද? නෝක හොඳට තේරුම් ගන්න. මේ ආයතන හයට අමතරව දැනගන්න විදිහක් නැහැ. අපි යම් කිසි දෙයක් දැනුවත් වුණා නම් ඔය හයෙන්මයි දැනගෙන. එහෙනම් මුදුහම් දරෝ පෙන්නනවා මේ ආයතන ටික පිරිසිඳ දකින්න කියලා. එතන හැකරන මොකද්ද? ඇහැ කියන්නේ මොකද්ද? මේ කරන වැඩේ මොකද්ද? නේද? ඇහි ස්වභාවය මොකද්ද? ඒක කරන කෘත්‍යය මොකද්ද? මොනවා නුවණින් විමසන්න. ඒකට අපිට උදව් කරලා තියෙනවා ඇහැ කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මය. ඇහැට රූපයක් පේනවා නම් ඔකත් පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඒ කියන්නේ බාහිර රූපත් පටිච්ච සමුප්පන්නයි අභ්‍යන්තර රූපත් පටිච්ච සමුප්පන්නයි. මේ ආයතන කියනකොට දෙකකට බෙදෙනවා. අජ්ජත් බහිද්ද. අජ්ජත් කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස. බහිද්ද කියන්නේ ඒවට අරමුණු වෙන දේවල්. රූප, ශබ්ද, නාසයට නම් ගන්ධ, දිවට නම් රස, කයට නම් ස්පර්ශ, මනසට නම් ධම්. නේද? එතකොට ඔය බාහිරේ කියපු හැයයි අභ්‍යන්තරේ කියපු හැයයි ඔය සේරණ පටිච්ච සමුප්පන්නයි. කියන්නේ හේතු ප්‍රත්‍යයන් ගැන සකස් වෙන දේවල් කියලා කියනවා. ඒකට තවනම් දෙනවා සංකත ධර්ම කියලා. හේතු ගැන සකස් වෙන එකට කියනවා සංකත ධර්ම කියලා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ඒවා. හරි. ඒකයි. අපි ලෝකෙටයි කි මොනවා ගැන කතා කළා සංකතය. ආයතනයේ හේතු ප්‍රත්‍යයන් නිසාම හටගත්තු දෙයක්. සංකත ධර්ම. සංකත නොවන එක ධර්මතාවයයි තියෙන්නේ. ඒක තමයි නිවන. අසංකතයි කියන්නේ. නිවන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් නෙවෙයි. වෙන ඕනම දෙයක් කතා කළොත් කතා කරන්න අපි ලෝකේ තායිති දේවල් නේද? ලෝකේ තායිති දේවල් කියන්නේ රූප වෙන්න පුළුවන්. රූප කිව්වහම ඒවා අයිති ඇහෙන් දකින්න ඒවා විතර නෙමෙයි කන නිසා දැනගන්නවා ආසය නිසා මේ ආයතන නිසා දැනවත් වෙනවා. ඒ වගේ තමයි අපි ලෝකේ කියලා කියන්නේ බාහිර ලෝකේ කියලා. ඒකට බාහිර ලෝකය සංකතයි. රූපේ ගත්තොත් සංකතයි. හේතුකත් වෙන්නේ හැදිනා. ඊළඟට තව එකක් තියෙනවා අපේ හිත කියන එක. චිත්ත. චිත්ත කියන එක සිත කියන එකක් සංකත. ඒකත් හේතුපත් වෙනවා. නේද? පටිච්ච සමුප්පන්න ධර්මතාව. ඊළඟට තව දෙයක් තියෙනවා හිතේ ඇති වෙන ස්වභාව ටිකට කියන චෛතසික කියලා. සිතිවිලි කියන හිතත් හිතේ ඇති වෙන චෛතසික නේ. වේදනාව කියන එක හිතේ ඇති වෙන ගතිය. චෛතසික. නේද? ඒ වගේ සඤ්ඤාව වෙන්න පුළුවන්. ඒ වගේ චෛතසික තියෙනවා 52ක් තියෙනවා. ඒ ඔක්කොම හැම තිස්සෙම තියෙනවා නෙමෙයි. චිත්ත චෛතසික. රූප. ඔය ටික ඔක්කොම සංකතයි. ඒවට ලෝකේ කියලාත් කියනවා. ඒකට ඒ ධර්මතාවයට අහු නොවෙන්නේ නිවන විතරයි නිවන අසංකතයි කියනවා. හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි. ඔය ධර්මතාවයක ධර්මහම ලේසි මේක තෝර බේරගන්න. ඒත් ලෝකෙටයි කි ඕනම දෙයක් සංකත. ඊළඟට සංකත දේවල් වල ලක්ෂණ තුනක් පැහැදිලි කරපිය. තීනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණාන්. මහණෙනි මේ ಜಾති තුනක් තියෙනවා. සංකත වූ දේවල් වල සංකතස්ස කියන්නේ සංකත වූ දේවල් වල සකස් වන දේවල් වල සංකත ලක්ෂණ තුනක් තියෙනවා. ලක්ෂණ තුනක් තියෙනවා. මොනවාද ඒ? උපාදෝ පඤ්ඤායති. හටගන්න ස්වභාවයක්, උපදින ස්වභාවයක්. පඤ්ඤායති කියන්නේ අපට දැනගන්න පුළුවන් නේ. පඤ්ඤායති. උපාදෝ පඤ්ඤායති. ඊළඟට වයෝ පඤ්ඤායති. විනාශ වෙන ස්වභාවය, මෙරිලා යන ස්වභාවය, නැති වෙන ස්වභාවය අඳුර ගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. පඤ්ඤායති කියන්නේ දැනගන්න පුළුවන්. හ්ම්. උපදින බවක් ප්‍රකට වෙනවා, මැරෙන බවක් ප්‍රකට වෙනවා. ඊළඟට කියනවා තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. තිති කියන්නේ පවතිනවට. තිතස්ස කියන්නේ පැවතීම තුල. ඒ පවතිනවන. ඒ කාලය තුල මොකද වෙන්නේ? තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. අඤ්ඤතත්වයකටපත් වෙනවා කියලා ප්‍රකට වෙනවා. කිසි කාලයක් පවතින අපි දැන් කිව්වේ අර අතීතේ වර්තමානයේ අනාගතයේ ඔන්න තිති කියන්නේ ඔය කාලය. හරි? තිතියක් දුන්නොත් ඒ කාලය තුල මොකද වෙන්නේ? අන්‍ය තත්වයකටපත් වෙනවා. කියන්නේ එක මොහොතක තියෙන තත්ත්වෙ නෙමෙයි තව මොහොත. තව මොහොතක තියෙන තත්ත්වෙ නෙමෙයි තව මොහොත. අන්න ඔහොමත් කියනවා සංකත දේවල්. පවතිනවා කියලා හිතුවොත් ඒ කාලය තුල අන්‍ය තත්වයකට පත්වීමක්. අන්‍ය තත්වයක් කියනකොට අපිට හිතන්නේ වෙනස් වෙනවා කියලා නේ. වෙනස් වෙනවා කියනකොට හැංගිලා තව එකක් තියෙනවා. වෙනස් වෙනවා කියනකොට දැන් අන්න අපි පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් ඉන්නේ නේද? ඇයි? වෙනස් වෙලා කියනවා. ඒ වුණාට මමමයි නේද?
වෙනස් වෙනින්
පවතින. පවතින දෙයක තමයි වෙනස් වීමක් කතා කරන්න පුළුවන්. නෑ. දැන් අපි ගහක මේ අඹ ගහක් පොඩි කාලේ ඉඳන් ලොකු වෙලා. එකට අපි වෙනස් වෙන බව දන්නවා. හැබැයි ස්ථිර දෙයක්ත් තියෙනවා. අඹ ගහ කියන එක පොඩි කාලේ ඉඳන් දැන් වෙනකන් තිබිලා තියෙනවා නේ. මම වෙනස් වෙලා කියවහම ශරීරය වෙනස් වෙලා මම ඉන්නා නේද? ඒ වෙනස් වෙනවා කියන එකේ අදහස් දෙකක් තියෙනවා. පැවැත්මකුත් තියෙනවා වෙනස් වීමකුත් තියෙනවා. එතකොට මේ අතන ගැඹුරක් තියෙනවා. දැන් තිතස්ස අන්‍ය තත්ත්වන් කියවහම පවතිනවා නම් අන්‍ය තත්ත්වවලටපත් වෙනවා. අන්‍ය තත්ත්වේ කියන්නේ ඒකමද එතකොට? ඒක වෙනස්. දැන් තියෙන තත්ත්වෙ නෙමෙයි තව ටිකකින් තියෙන්නේ. ඊළඟට තියෙන තත්ත්වෙ නෙමෙයි තව ටිකකින් තියෙන්නේ. අපි තියනවා කියලා හිතුවා වෙනස් වෙනස් ආකාරයකට. ඒකෙන් කියන්නේම එක විදිහකට පවතින්න බෑ කියන එක නේද මොහොතක්වත්. එකක් කියලා නිත්‍ය කරන්න බෑ නේද? අතීතේ වර්තමානයේ අනාගතේ. මේක පොඩ්ඩකට කලින් බැලුවොත් අන්නේ තත්ත්වය. දැන් අන්නේ තත්ත්වය. ඊළඟට අන්නේ තත්ත්වය. තිතස්ස අන්‍ය තත්නම් පඤ්ඤා ඇති. නෝකත් ප්‍රකට වෙනවා නුවණින් දකිනවා. ඔය ස්වභාවය නේද අනිත්‍ය කියන්නේ? නිත්‍ය කරන්න බැරි බව. ඒ කියන්නේ පිහිටවන්න බෑ තියනවා කියලා පවත්වන්න බැරි කමක් නේද මේ අනිත්‍ය කියන්නේ? තර ප්‍රකට වෙනවා උපදින ගතියක් ප්‍රකට වෙනවා විනාශ වෙන ගතියක් ප්‍රකට වෙනවා පවතිනවා කියලා හිතුවොත් වෙලා තියෙන්නේ අනේ தත්ත වෙනස් වෙනස් தත්වවලට පත් වෙනවා. එතකොට අර තියෙන දෙයක් වෙනස් වෙනවා කියන එකයි අනේ தත්ව ගොඩක් කියන එකයි වෙනසක් තියෙනා නේද? තේරෙනවද? يعني එක දෙයක් පවතින දෙයක් දාන්න බෑ ඒක. නැහැ හරියට අනිත්‍ය දැක්කොත් ඔන්න ඔය මට්ටමකට එනවා. පිහිටවන්න බෑ එළියේ. ඒ කියන්නේ දැන් ඒ විද්‍යමාන වෙන ස්වභාවයක් තියෙනවා. ඕක පැහැදිලි කරන්නේ විද්‍යමාන වෙන්නේ පටිච්චසමුප්පාදයෙන්. ඒ හේතුප්‍රත්‍ය යෙදුණා හින්දා පෙන්නුම් කරනවා. පෙන්නුම් කරපු පලියටම ඒක එළියේ පවතිනවා කියන එක වැරදි විශ්වාසයක්. පෙන්නුම් කරන ස්වභාවය එකක්. ඒක අපේ පෙන්නුම් කිරීමෙන් තොරව ඒකට පවතින අපි දකින කලිනුත් ඕක තිබිලා තියෙනවා කියනකොට මේ හේතුන්ගෙන් තොරවන්නේ එහෙම පවත්වන එක අපේ මුලාව හින්දා කරන දෙයක් අවිද්‍යාව හින්දා කරන දෙයක් ඕක තේරුම් කරන්න තමයි අපි අර වතුරට එබෙන බල්ලගේ උපමාව ගන්න දැන් බල්ලට පෙන්නුම් කරනවා බල්ලෙක් ඉන්නවා වගේ ඇහැට පේනවා නේද අපි දන්නවා ඒ ඡායාව පේන්නේ කියලා එන්න අර බල්ලා හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් මූ හිතන්නේ පේන නිසා දෙයක් පනවනවා. පේන දෙයක්. ඒ දෙයක් පිහිටෙව්ව ගමන් මොකද වෙන්නේ? ඌ විශ්වාස කරනවා මං දකින්න කලින් උන් තිබිලා තියෙනවා. මූ ඉඳලා තියෙනවා. නේද? අනාගතෙත් ඉන්නවා. අනේ බලන්න ප්‍රයත්න දෙන්නේ දැන් හිතෙන්නේ නේද? වැරදි දෘෂ්ටිය හින්දා නේද මේ ඇත්තටම පටිච්ච සමුප්පන්න වුණ ස්වභාවය පෙනීම කියන්නේ හේතුන් හේතුන හින්දා එහෙම පේනවා පටිච්ච සමුප්පන්න ස්වභාවය අවබෝධ කළා නම් දැකීමෙන් තොරව බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන් ද ඒක නෑ අන්නෝකයි පටිච්ච සමුප්පන්න බව දැක්කනම් පැවැත්මක් දෙන්නේ නෑ පිහිටවන්න යන්නේ නෑ හේතුන්ගෙන් තොරව පවතින ස්වභාවයකට දාන්නේ නැහැ. දැන් අපි ඇහෙන් දැකලා දෙයක් තියනවා කියනකොටම මතක තියාගන්න ලෝකෙට අයිති දෘෂ්ටියට ගියා පටිච්චසමුප්පාදේ දැක්කේ නැහැ. හටගන්න නිරුද්ධ ස්වභාවය දැක්කේ නැහැ. ඒත් ඇහෙන් දැකීම නිසා දකින දේම එළියේ තියනවා කියනකොට මුලාවක් වෙනවා. පේනවද? බල්ලා බල්ලාගේ උපමාව ගන්නකොට දැන් වතුරට එබෙනකොට පේනවනේ බල්ලෙක් වගේ. පෙනීම නිසා බල්ලෙක් ඉන්නවා කිව්වොත් ඌ මුලා වුණා නේද? දැන් මේකෙන් කියන්නේ පේන්නේ නැහැ කියලා නෙමෙයි. පේනවා. පෙනීමේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. පෙනීම නිසා ඊළඟට මූ හිතන දේ. පේන දේ තියෙනවමයි කියලා හිතුවොත් අන්න ප්‍රයත්න දුන්න නිත්‍යද? නিত্য සංඥාවට වැටෙන ලෝකෙට අහු වෙනවා. ඒක දුහාම දුරෝකේ නනවා අනිත්‍යයි. ලෝකෙ කියනවා කියලා හිතුවට ඔවා අනිත්‍යයි. පටිච්ච සමුප්පන්නයි. සංකතයි. සංකතේ වෙයි ලක්ෂණ තමයි පෙර නොතිබීම හට ගන්නා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඒ
කියන්නේ අපි සීබු දෙයක් පරිසරයේ සාධක වලට යටත් වෙනවා.
ඒ පරිපූර්ණ වෙන්නේ සාධක වල බලපෑමෙන්ද අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නමුත් ඒ තියෙන දේ වෙනස් වෙන. තියෙන දේ වෙනස් වෙනවා කියන එකයි.
මේ
වෙනස් වෙනවා දෙකක් නෑ. අනිත්‍ය ස්වභාවය දකින්නවා කියන්නේ පටිච්චසමුප්පන්න බව දකින්නවා කියනකොට තියෙන දේක් පණවන්න බෑ. බල්ලා වතුරට එබෙන එක පටිච්චසමුප්පන්න දෙයක් නේ. එතකොට බල්ලෙක් දැర్శණය වීම. ගෙලෝකෙට ඌ හිතන්නේ බල්ලෙක් ඉන්නවා. ඒක මුලා වෙනවා ගන්න. ඉන්නවා කියලා හිතුවොත් එතකොට තියෙන දේ වෙනස් වෙනවා කියලා කතා කරන්න පුළුවන්. දැන් වැඩේ තියෙන්නේ දැකීම නිසා එළියේ දෙයක් තියෙනවා කියන එක වැරදි දෘෂ්ටියක් නะ. බල්ලගේ සත්‍යය ඒකයි. දෙනීම නිසා ඉදිරියේ තියනවායි කියලා හිතන එක වැරදි දෘෂ්ටිය. එතන අපිට පිටිකන්නේ නෑනේ. බල්ලි. එතකොට දකින්න ඕන එතන පටිච්ච සමුප්පන්න වීමක් විතරයි තියෙන්නේ. බල්ලෙක්ව පටිච්ච සමුප්පන්න වුණා. බල්ලෙක් කියලා හිතන්න හේතු ටික යෙදුනා හින්දා උන්ට හිතෙනවා බල්ලෙක් ඉන්නවා කියලා. ඒක හිත ඇතුලේ වුණ ක්‍රියාවක්. පටිච්ච සමුප්පන්න වීම. දැන් පටිච්ච සමුප්පන්න බව දැක්කහම පවතින බල්ලෙක් ගැන කතා කරන්න බෑ. දැකීමෙන් තොරව බල්ලෙක් ගැන කතා කරන්න බෑ තව විදිහකට කිව්වොත්. දකින්න මොහොතකට කලින් බල්ලෙක් ඉඳලත් නෑ. දැකීමට මොහොතකට පස්සේ ඉඳලත් නෑ. එහෙම කිව්වනම් මුලාවකින්ම තියෙන දෙයක්. ඇත්ත ඇති හැටි නොදන්න නිසාම තියෙන දෙයක්. ඒ කියන්නේ නিত্য සංඥාව දාන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කමමයි. අවිද්‍යාව. නিত্য සංඥාවට වැටෙන්නේ අවිද්‍යාව නිසා. يعني පටිච්ච සම්පන්න බව දකින්නේ නැති හින්දා. ඒ ධර්ම අපි ඇහැ පාවිච්චි කරන්නේ බල්ලගේ මට්ටමින් හින්දා තමයි ඒකට අහු වෙන්නේ. ඒ හින්දා තමයි ධර්මයේ දකින කෙනා දිත්තේ දිට්ටමත්タン කියන්නේ. දැකීම දැකීම මාත්‍රයක් විතරයි. ඊට අමතරව දෙයක් පණවන්න යන්නේ නැහැ. නිත්‍ය කරලා පණවන්න යන්නේ
නැහැ.
පණවන්නෙම නැහැ. මොකද ඒ අනිත්‍ය ස්වභාවය පේනවා. අනිත්‍ය කියන්නේ ඒ කියන්නේ හට ගන්න නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. පටිච්ච සමුප්පන්න. හරිද?
හේතු දැකගත්තොත් අපිට මේක ගැනින්න පුළුවන්.
ඔව්.
ඒක තමයි
මම කියන පටිච්ච සමුප්පාදේ දැක්කොත් ධර්මයේ දැක්කා. එහෙම දේශනා කරලා තියෙනවා නේ. පටිච්ච සමුප්පන්න බව දකින්න ලේසි නෑ. මොකද අපි ඉන්නේම අර වැරදි දෘෂ්ටි. දැන් නිකමට හිතන්න බල්ලෙකුට දැන් ඔය වැරදි දෘෂ්ටියක් කියලා තේරුම් කරන්න ගියොත් කොච්චර අමාරු වෙයිද මුන්ට කියා දෙන්න මේක. අපටත් ඒ වගේ තමයි. මොකද අපි දැඩිව විශ්වාස කරනවා නෑ නෑ ඔය තියෙන හින්දමයි පේන්නේ. දැන් බල්ලා දැඩිව විශ්වාස කරනවා නෑ නෑ ඔය බල්ලෙක් ඉන්න හින්දමයි මෙහෙම පේන්නේ. වේදකේ වැඩි වෙන සංඥා. අපට ඇත්ත දකින්න බලවන් ප්‍රඥාව දිනු කිරීමකින් විතරක්.
වෙනස් වීම අපි දකින්නේ එළියේ තියෙන දේවල්. අපි දකින්නේ අපි තුල අපේ අභ්‍යන්තරයේ තියෙන වෙනස් වීම අපි දකින්නේ. එළියේ තියෙන යමක් අරගෙන අපේ අභ්‍යන්තරයේ තියෙන වෙනස් වීම අපි එළියේ දෙයට ගලපනවා. ඒ අපි හිතන්නේ අර එළියේ තියෙන එක තමයි මේ වෙනස් වීම. ඊට පස්සේ එළියේ තියෙන එක අනිත්‍ය බල වැඩක් නැහැ. ඒක ඒකත් අනිත්‍ය තමයි. නමුත් අර අපේ ඇතුලේ තියෙන වෙනස් වීම ඇතුලේ දකින්න අනිත්‍ය ගැන තමයි අපි මේ මෙනෙහි කරන්නේ. දකින්න
කාරී විදිහකට මේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න නේ මොන? අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කමනේ. අවිද්‍යාව නිදෙන්න එකනේ මේ රහත් වෙනවා කියන්නේ. නේද? ඇත්ත ඇති හැටි දකින ස්වභාවය. ඒකට ඇත්ත ඇති හැටි දකින්න උදව් වෙන පිටිච්ච සම්පන්න. පිටිච්ච සම්පන්න. දැන් පටිච්ච සමුප්පන්න බව ගැඹුරට දකිනකොට නැත්නම් අනිත්‍ය ගැඹුරට දකිනකොට නිත්‍ය වෙන්නේ නැහැ නේ මොකක්වත්. නිත්‍ය වුනේ නැත්නම් අපිට පිළිටවන්න බෑ නේද? ඒ කියන්නේ කාලයත් දාලා පිළිටවන්න බෑ නේ මොකක්වත්. හේතු ප්‍රත්‍යයන් යෙදෙන නිසා විද්‍යමාන වෙනා එච්චරයි. නැතු අපේ දැකීමෙන්තරව දෙයක් තියනවා කියන කතාවට යන්න බෑ. දැක්ක දේ පෙර නොතිබීම හටගත්තයි ඉතුරු නැතුව නිරුද්ධ වුණයි කියන අවබෝධයක් නැහැ. අනිත්‍යතාවය ගැන අවබෝධයක් නැහැ. ඒ අවබෝධය නැත්නම් පටිච්ච සමුප්පන්න බව දන්නේ නැහැ. අපි හිතන්නේම තියෙන හින්දා නෙමෙයි.
ඒක අමතක කරන්න හදන එක වීදෝ. අටවකින්
මතක කරන්නේ නැහැ. මතක කරන්නේ ආයෙත් එක්ක. ඔය ආයෙ මතක් කරන්න පුළුවන්. ඒ කියන්නේ බලන්න පුළුවන්. මොකද අපි දැන් පැවැත්ම දීලා.
දීලා.
අනාගතේ තියනවා කියන දෘෂ්ටියට ඇවිල්ලා. මේකට තණ්හා ඒක අත්දගින්න තණ්හා කිරීම හින්දාමයි ආයෙ ආයතනයක් උපද්දන්නේ. ඒක අත්දගන්න. එනවර අවිද්‍යාවෙන් මුලා වුණා ඊළඟට තණ්හාවෙන් හින්දා ඔබ දිගින් දිගට ගෙනියන ආයය ආයතන උපදින. බාහිර දේ අත්දකින්න අපේ ආයතන උපදිනවා. එතකොට එතකොට උපදින්නේ කවුද?
ආයතනයමයි.
මම. ඒ කියන්නේ අභ්‍යන්තරේ ඉන්න මම තමයි මේ ආයතන ටික වෙන්නේ.
ආයතන උපදින්න තු ඉන්න පුළන්නේ නැහැ.
ඒක තමයි ආයතන නිරෝධය කියන්නේ. සලායතන නිරෝධය. පස්ස නිරෝධය. ඒක උපද්දන් නැතුව දැන් සාමාන්‍ය මට්ටමේදී ඉන්න බෑ. අවබෝධයෙන් ප්‍රඥාවකින් දැකලාමයි ඒ වෙන්න පුළුවන්. දැන් ඒක නිකන් හිතන්න දැන් වතුරට ඉබෙන බල්ලා අවබෝධයකට ආවා කියලා. බල්ලෙක් නැහැ කියලා. දැන් ඌට හැක් ඕන වෙයිද එදායින් පස්සේ? ඒ බල්ලවත් දකින්න. නෑ අන්න ආයතන නිරෝධයක් එක. බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනකම් ඌට ආයෙ ආයෙ බලන්න කැමැත්තක් තියෙනවා. මොකද නැහේ ඒ තණ්හා.
අමතක
කරලා හිතේට කොච්චර අමතක කරලා හිතයක් තීනෙන් හරි පේනවා. ඒ අපේ හිතේ තියෙනවා. තරහකාරයේ අමතක කරන්න හදනවනේ මොන කරදරයක්ද කියලා. බෑ ආයෙ ආයෙ එනවා.
ඒ පරිසම්පාදේ ලගින්නේ හරි.
තේ දෙහිටි දැකීම විතරයි
නිකන් තාවකාලික දින
සාමාජික යනපත් ඒ එහෙම උපක්‍රම තියෙනවා නේද අපත් කරන්න
අන්ද විනයකට
රෝන්නේ
අන්ද කෙනෙකුට දැන් උපතින්ම අන්ද වුණා නම් අපි අත්දකින ලෝකේ නෑ වර්ණ ගැන කිසිම අදහසක් එයාට ගන්න බෑ. අපි එහෙම නම් දකින්නේ වර්ණ ගැන අවබෝධයක් එනවනේ. අන්දයි කියන්නේ වර්ණ වෙන් කරගන්න බෑ. හැබැයි වැඩේ තියෙන්නේ අපි අවිද්‍යාවෙන් අන්ද වෙලා තියෙන්නේ. එතන ඇති වුණාට ඒක අපි අන්ද වගේ ඉන්නේ. ඒකෙන් අපි අන්ද කරගන්නවා වෙන මුලාවෙන් හදාගන්න දේවල්. ඔව්. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ හින්දා ඒ මුලාවෙන් මිදෙන්න පුළුවන් ඇහක් තියෙන කෙනා. මොකද මුලා වෙලා ඉන්නවා කියලා දැනගන්න නම් ඇස් පේන්න. අන්ද කෙනාට ඒක දැනගන්නවත් අවස්ථාවක්වත් නැහැ. ඒ නිසා තමයි මේ ආයතන තියෙන කෙනාට තමයි ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ආයතන කියන්නේ උපතින්ම ආයතනයක් වැඩ කළේ නැත්නම් මාර්ගඵල ලබන්න බෑ කියන එක. පස්සේ යන්ද වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අත්දැකීම මතක් කරගන්න පුළුවන්නේ. අපි ඇහැ පෙනිපෙනි කිවිලා සම්ද වුණොත් කොළපාට කියනකොට අපිට සිහි කරගන්න පුළුවන් නේ. උපතින්ම අන්ද වුණ කෙනාට ඒ හැකියාව නැහැ. එතකොට ධර්මයේ දකීමේ හැකියාව නැහැ. ජාති අන්ද කියන උපතින්ම අන්ද වුණා. ඒ කියන්නේ මුලාවක ඉන්න බව දැනගත්තු කෙනාටයි මුලාවෙන් මිදෙන්න පුළුවන්. දැන් ඔකේ අපේ හාමුදුරු කෙනෙක් ලස්සන උපමාවක් දුන්නා දැන්. ඇස් අන්ද කෙනෙක් උපතින්ම අන්ද. හරි? මෙයාගේ දැන් කකුල් වල ආබාධයක් තියෙනවා කියන්නේ හරියට ඇවිදින්න බෑ. කොරයි කකුල් අද්ද අද්ද තමයි මෙයා ඇවිදින්නේ. හරි? මමකට හිතන්නේ එයා දැන් කවදාවත් දැකලා නැහැ තව කෙනෙක් ඇවිදිනවා. දැන් මෙයා දැනගන්නවද මෙයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා? මෙයා හිතන්නේ අනිත් අයත් ඇවිදිනවා ඇත්තේ මෙහෙම තමයි කියන්නේ. දේනවා. ඒ ආයතනයක් වැඩ කරන්නේ නැති වුණහම තියෙන ප්‍රශ්න. තමන්ගේ තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න කිසිම හැකියාවක් නැති වෙනවා. හරි? එයා හිතන්නේ මං හොඳට ඇවිදිනවා කියලා. අනිත් අයත් මෙහෙම තමයි ඇවිදින්නේ.
ඒක අනිත් අයත් හරියට පිටුත්
ඒ තමයි දැන් එක ආයතනකින් කරන වැඩේ තව ආයතනකින් බෑ. නෑ
නෑ දැන් ශබ්ද තියෙන
ඒ තමයි දැන් ඇහින් කරන වැඩේ වර්ණ සටහන් හඳුනා ගැනීමනේ වර්ණ සංඥා ගැනීමනේ කණෙන් කරන්නේ ශබ්ද සංඥා ගැනීම දැන් කන ඇහුණා කියලා මොනවා හරි තියනවා කියලා දැනගනි කවදාවත් ඒ තියෙන දේ පාට ගැන අදහසක් ගන්න බැහැ වර්ණ සංඥාවක් කියන්නේ
නේද
ඒකමයි අනිත් පැත්තට දැන් ඇහැ පැනුණාට කන ඇහෙන්නේ නැත්තම් සද්ද වලින් දැනගන්න කිසිම දෙයක් දැනගන්න බෑ. නාසයේ වැඩ කලේ නැත්තම් ඇහැයි කණයි තියනවා කියන්නේ කවදාවත් ගඳ සුවඳ ගැන දැනගන්න බෑ. ඕන ගඳ තැනකයි පිටාරු හුස්ම ගන්න බැරි තරම් ගඳ තැනක උනා ඉදි ගාඩන් නැතු වෙයි මේ නාසයේ වැඩ කරන්නේ කියලා. තේරුණාද? ඒ කියන්නේ මේ ආයතන එක එක ආයතනෙන් වෙනම කරන්න පුළුවන් කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍ය තව ආයතනයකට කරන්න බෑ. හිත තමයි අපිව රවට්ටන්නේ පුළුවන් කියලා. එහෙනම් ඇත්ත තත්ත්වය එහෙම බෑ. ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න බෑම. අපිව පුරුදු කරලා තියෙන්නේ නැහැ. හෙන් දකින දේ අල්ලලා බලන්නත් පුළුවන් අහන්නත් පුළුවන් නැත්නම් කණින් දැනගන්න දේ අපිට ඇහෙන් දකින්න පුළුවන් කියලා. ඒක වෙන්න බැරි වැඩක්. කණින් ගන්න එකද්ද සංඥාවක් නිසා කවදාවත් රූප සංඥාවක් ගන්න හැකියාව නැහැ කනට. එහෙනම් කොහොමද කණින් කරන වැඩේ ඇහෙන් කරන්නේ? ඇහැට හැකියාවක් නැහැ සත්ත්ව සංඥාවට. හැබැයි අපේ හිත අපි මුලා කරලා තියනවා නේ. දැන් සද්ද ඇහෙනකොට හිතෙනවනේ නේද? හිතේම අවලා දෙනවා මේ මොකද්ද කියලා. ඈ? එතකොට අපි ඇහෙන් බලන්නේ අර කණෙන් තියෙනවා කියලා හිතපු දේම අත්දකින්න තමයි ඇහෙන් බලන්නේ. ඒකත් අපේ හිත කරපු මුලාවක්. එකෙන් කණෙන් අත්දකපු දේ ඇහෙන් අත්දකින්න පුළුවන් කියන දැඩි විශ්වාසයකට අපිව දාලා තියෙනවා. මේ සංසාරේ ආපු පුරුද්දක්. කණෙන් දැනගත්තු දේ ඇහෙන් අත්දකින්න පුළුවන් කියන විශ්වාසයක අපි නේද? ඒකත් ලෝකෙට ආйти දැක්ම. එනකට අපි නුවණින් හිතුවොත් ඕක කරන්න පුළුවන් වැඩක්ද? කණෙන් ගන්නෙ ශබ්ද සංඥාවක් විතරමනේ. ඇහෙන් කවදාවත් ශබ්ද සංඥාවක් කට අදාළ කිසිම දෙයක් ගන්න බෑ. ඇට පුළුවන් වර්ණ සංඥාව අරන් දෙන්න විතරමයි. නේද? ඒ කියන්නේ ඇහැ හදලා දෙන ඇහැ තුලේ හදලා දෙන මේ රූපෙනේ හිත දකින්නේ. ඇහින් දකිනවා කියලා. එළියේ තියෙන දේ දකින්න බෑනේ. එළියේ තියෙන ස්වභාවයක් හින්දා ඇහි තියෙන හැකියාව අනුව ඇහැ තුලේ හදනවා ප්‍රතිබිම්බය. ඕක තමයි හිතට දකින්න පුළුවන්. හිතට බෑ කවදාවත් එළියට ගිහින් දකින්න. ඇහැ නැතුව. ඇහැ සකස් කරලා දෙන ප්‍රතිබිම්බයමයි හිත දකින්නේ. ඒ කියන්නේ අපි ඇහැ පේන්නේ නැති වෙනකොට ඇහැටම බෙහෙත් කරනවා. එක්ක කණ්ණාඩි දානවා නැත්නම් කාච රුද්ධ කරනවා නේද? එළියේ තියෙන රූප නෙමෙයි අපි වෙනස් කරන්නේ පේන්නේ නැහැ කියන්නේ. මොකද ඇහැ නැතුව දැකීම හැකියාවක් නැහැ. එහෙනම් අපි දැකලා තියෙන්නේ ඇහෙන් සකස් කරලා දීපු මේ ප්‍රසාද රූපේමයි. ඒක කියනවා ඒ සකස් කරලා දෙන දෙයට ප්‍රසාද රූපේ කියලා. ඇහෙන් නම් චක්කු ප්‍රසාද රූපේ. කණෙන් නම් හදලා දෙන්නේ සෝත ප්‍රසාද රූපේ. එළියේ තියෙන සද්ද අපිට අත්දකින්න බෑ. කන යම් කිසි ප්‍රසාද රූපයක් සකස් කරලා දුන්නද ඕක තමයි හිතට අත්දකින්න පුළුවන්. ඔන්න ඔය ධර්මතාවයවත් අපි දන්නේ නැහැ. මොකද අපි පුරුදු වෙලා තියෙනවා කණෙන් ඇහුවේ එළියේ තියෙන දේන්. එළියේ තියෙන සද්දේ. ඇහෙන් දැක්කේ එළියේ තියෙන දේන්. ඒ දෙයක් පනෝපු ගමන් අපේ හිත කියනවා අනිත් ඕන ආයතනකින් මේ දේ අත්දකින්න පුළුවන් කියලා. දැන් අපි ලේසියෙන්ම රවටෙන තමයි ඇහෙන් දකින දේ අල්ලලා බලන්න පුළුවන් කියන්නේ. නල්ලන ඇහෙන් බලන්නේ නැතුව දැන් මේ ටික මල් ටික ඇල්ලුවොත් පුළුවන් වෙයිද මොන පාටද කියන්නේ? කවදාවත් බැහැ. මොකද ඇහෙන් කරන වැඩේ කාය ආයතනෙන් කරන්න බෑ. කියන්න. ඈ?
මලක් කියන්නත්
බෑ. ඔව්. ඒකේ අනිත් පැත්ත තමයි දැන් අපි හරි. අපි ඉස්සෙල්ලා අල්ලලා බැලුවා කියමු. ඒක කාය ආයතනෙන් දැනගන්නවා. නේද? දැන් හිතෙනවා ඒ දැනගත්තු දේ ඇහෙන් දකින්න පුළුවන් කියලා. එහෙම නැත්නම් හිතන්නේ ලෝකෙට අයිති දැක්මද? ඇත්තටම පුළුවන්ද දැන් ස්පර්ශෙන් දැනගන්නේ මොනවද? තද ස්වභාවය නේද? තදයිද මෙලෙක්ද කියලා දැනගන්නවා. අමනාද දැනගන්න. ප්‍රශ්නෙද සීතලද කියලා දැනගන්න. ඔය ටික විතරනේ මොන පාටද කියලා දැනගන්න බෑනේ. නේද? දැන් අපේ හිත කියන අල්ලල බලපු දේ ඇහෙන් දකින්න පුළුවන් කියලා. කරන විශ්වාසයට මලක් ඇල්ලුවා කියලානේ හිතේ. එතකොට හිත කියනවා මේ මල ඇහෙන් දකින්න පුළුවන් කියලා. දැන් බලන්න ඇහෙන් දැකලා මොකද්ද කරන්නේ? දැන් ඇහෙන් දැකලා කියන්න පුළුවන්ද ඔය මල කොච්චර රස්නේද නැත්නම් සීතලද කියලා? කවදාවත් බෑ හැට කියන. හිත තමයි මේ මේ අපේ රවට්ටන්නේ. එහෙනම් අල්ලපු දෙයම දැනගන්න පුළුවන් ඇහෙන් කියලා. මොකද කාය ආයතනෙන් දෙන සංඥාව චක් ආයතනෙන් දෙන්න බෑ. කාය ආයතන තියෙන ස්පර්ශ සංඥාවක් දෙන්න විතරයි. චක් ආයතන තියෙන වර්ණ සංඥාවක් දෙන්න. අර ඇහෙන් කරන වැඩේ කණින් කරන්න බෑ වගේම ඇහෙන් කරන වැඩේ කාය ආයතනෙන් කරන්නත් බෑ. කාය ආයතනෙන් කරන වැඩේ ඇහැට කරන්නත් බෑ කනට කරන්නත් බෑ.
ඒ
කලින් අත්දැකලා තියෙන්නේ මුලා වෙන්නේ ලෝකෙටයි තියෙන දෘෂ්ටියෙන්නේ ආයතන පිරිසිඳ දැකලා නැහැ නේ අපි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ආයතන පිරිසිඳ දකින්න නිවන් දකින්න ඕන. ලෝකෙන් මිදෙන්න ඕන නම් ආයතන පිරිසිඳ දකින්න කියන. මේ ආයතන කරන්නේ මොනවද කියලා හිතට නුවණින් දකින්න. එහෙම කළොත් ධර්මයේ දකින්න පුළුවන්. ලෝකෝත්තර දැක්මට එන්න පුළුවන්. දැන් අපි ලෝකෙට අයිති දැක්මට හිර වෙලා ඉන්නේ. ඒ හින්දා තමයි සංසාරේ ආවේ ඉස්සරහට යන්නේ. බුදු කෙනෙක් පෙන්වන්නේ ඔන්නයි ලෝකෙට අහු නොවි ලෝකෙන් එතර වෙන්න හැටි. ඒක තමයි ලෝකෝත්තර දැක්ම
කියන්නේ. මේ ලෝකයෙන් තියෙන විද්‍යාත්මකේ
උදාහරණ. ඔව්. දැන් අරහින් අපි ලෝකෙන් පිට දකින්න කැමති නැහැ. ඒක තමයි කියලා
තියෙන්නේ. තව මුලාවක් තියෙනනේ දෙන්නේ. ත්‍රිමාණ විඳ දකින්න බෑ නේද?
ඔව් එක හැකින් ත්‍රිමාණව දකින්න බෑ. දැන් ඒකට S දෙකක්ම අපිට දීලා තියෙනවා. එක හැක් ඇති වෙයි ඉපදුනා නම් අපිට මේ මේ අතට ගැබුරක් දකින්න බෑ. තල. ඔව්. තල. දැන් අපි චිත්‍රයක් දිහා බලනවා වගේ වැඩක් මේ ඇහෙන් කරන්නේ. කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා වගේ වැඩක් මේ කරන්නේ. ඊට වඩා දෙයක් නෙවෙයි.
S දෙකම පාවිච්චි කරලා දැන් සාමාන්‍ය හස්තික දේශනාවක තියෙන හැම තිස්සෙම රූපය දකින්න පැතිරි චිත්‍රයක් විදිහට.
ඔව්.
දකින්න සෑම දෙයක්ම පැතිරි චිත්‍රයක් තමයි ඇහැට දකින්න පුළුවන්.
ඔව්. ඉතින් අපිව රවට්ටන්නමනේ මේ ආයතන ටික හදලා තියෙන්නේ. මායя දීලා තියෙන්නේ. එහෙනම් තමයි S දෙකක් දීලා තියෙන්නේ. කෑක් දුන්නා නම් අපි ඔච්චර රැවටෙන්නේ නැහැ. කණිනුත් තමයි ශබ්ද වලිනුත් අර 3D ගතියක් දෙනවා. ඩෙප්ත් එක කියලා දැන් හොරාගෙන තියෙන සවුන්ඩ් ඒ කන් දෙකක් තියෙන හින්දා තමයි එහෙම ගන්න පුළුවන්. අර ස්ටීරියෝ කරන්න පුළුවන් දෙකක් එන්නවා. එකක් ගැඹුරක් පේන්නේ. ඇහෙන් පේන්නේ නැහැ ශබ්ද වලින් දැනගන්නත් බැහැ. ඉතින් මේ මායя හරි දක්ෂයි. මායя කියන්නේ ඉතින් අපිම තමයි. අපි මේවා දෙක දෙක හදා ගන්නවා. S දෙකයි කම් දෙකයි. ඒකෙන් පුළුවන් වෙලා තියෙන අර දැන් බාහිරේ තියෙන ලෝකේ චිත්‍රයක් විතරක් නෙමෙයි මේ අතටත් ගැඹුරක් තියෙනවා කියලා දැනගන්න. චිත්‍රේ නම් විමානයයි නේ ඒක තලයක් නේ. දැන් අපි මේ අතටත් ගැඹුරක් දීලා තමයි ලෝකේ දැනගන්නේ. ඒක ස්පේස් කියන එකක් දෙනවා මේ කාලයට අමතරව. සලකේ කාලයට දාන එකයි අතීත වර්තමාන අනාගත. මේ අපේ මේ ආයතන ටික හදලා තියෙනවා අර
අවකාශය.
ඔව්. ස්පේස් කියන්නේ මේ තරාසයක් දෙන්න පුළුවන් මේ. ඒ අතර ඉඩක්. හරි කාලයයි අවකාශයයි. මේ දෙකම මේ හිතෙන් කරන මුලාව. රහතන් වහන්සේට ඔය මුකුත් පිහිටන්නේ නැහැ කියලා. නිවනේදී ගස් ගල් ලෙස් කුතු බව භෝග ඉරහඳ තාරකා මුකුත් පිටින්නේ නිවනේ. ඒ ලෝකෙට තමයි ඕවා ටික පිටින්නේ. ඒක ටිකක් හිතා ගන්න අමාරුයි ඒ ලෝකෝත්තර මට්ටම දැන්. ඔය නිට්ටය අනිත්‍ය දෙක ටිකක් ගැඹුරට බැලුවත් ඔක ගැන අදහසක් ගන්න පුළුවන්. පිහිටවන්න බැරි කමමනේ අනිත්‍ය කියන්නේ. පිහිටවුවොත් නිට්ටය. කාල පරතරයකට දැන්. කාල පරතරයට වැටෙන්නේ නැති වීමමයි අනිත්‍ය දකින්නවා කියන්නේ. අනිත්‍ය දකින්නනේ කියන්නේ. ඒ කියන්නේ නිට්ටය කරන්න බැරි බව දකින්න. අපි ඉන්නේ නිට්ටය සංඥාව. ඒකත් තේරුම් ගන්නවා. ඒක මුලාවෙන් හදාගත්තු දෙයක් කියන එක දකින්න. ඒක අපි අනිත්‍ය දේ නිට්ටය කරලා තමයි අපි ජීවත් වෙන්නේ ලෝකෙ. මොකද මේ නිට්ටය කිරීම තුළ අපි ආස්වාදයක් විඳිනවා, සැපක්, සුඛයක්. අනිත්‍ය භාවය දකිනකොට පේනවා මේ සැපයි කියලා හිතකොට දුක. නිට්ටය කරන්න බෑනේ. මොහොතක්වත් පවත්ව ගන්න බෑ. එතකොට මේ දුක කන්නේ අපි බලාපොරොත්තු වුණාට එහෙම තියාගන්න බෑ. ඒත් ඇත්තපත්ති තමයි මේ සංඛාර සබ්බේ සංඛාරා නිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛා. සංඛාර තමයි අපි ඔය අරව මේවා කියලා හිතාගන්න දේවල්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක. ඒ විදිහට පටිච්ච සමුප්පන්න දේවල්. එහෙම පටිච්ච සමුප්පන්න දේවල් තමයි අපි ඒ අනිත්‍ය වූ පටිච්ච සමුප්පන්න වූ සංකත වූ දේවල් ටික අපි නිට්ටය කරනවා. ඒවා ඊළඟට ඉතින් සැපක් වෙනවා, සුඛයි. විඳින්න පුළුවන් කියලා හිතනවා. ඒ හිතන්නේ අවිද්‍යාව. මේක ඇත්ත ඇති හැටි දන්නේ නැතිකම. නිත්‍යයි සුඛයි ඊළඟට ආත්මය. ඒව මේ සුඛය විඳින්න කෙනෙක් ඉන්නේ නැහැ. ඒකට මම හදාගන්න. ඒක එයාව සතුට කරන්න තමයි ඉතින් කරන්න ඕම කරන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ ඒක තියාගන්න පුළුවන් නම් සතුට වෙනවා, බැයි නම් ගැටෙනවා. ඒක ඇලීම් ගැටීම් හදාගෙන යන්නේ ඔතන මුලා වෙන හැටි. ඒක ඔය ටික දැන් ධර්මයේ සූත්‍රවල එක එක තැන්වල ඔබ පෙන්නලා තියෙනවා. ඒ ඔය කතා කරේ නේද? දැන් සමාධි භාවනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සමාධි භාවනා සූත්‍රය. ඒකෙදි පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධය කියන්නේ රූපය, වේදනා, සංඥා, සංකාර. දැන් මුලින්ම කියන්නේ මෙහෙමයි. සමාධි භාවනා සූත්‍රය කියන්නේ සමාධින් භික්ඛවේ භාවේත. මහන්නේ සමාධිය පුරුදු කරන්නේ. සමාහිතෝ භික්ඛවේ භික්ඛු. ඒ කියන්නේ සමාධිය හදාගත්තු කෙනාට, සමාහිත වුණ කෙනාට යථා භූතං පජානාති. ඇත්ත ඇති හැටි දැනගන්න පුළුවන්. සමාහිත හිතකට යථා භූතං පජානාති ඇත්ත ඇති හැටි දැනගන්න පුළුවන්. ඈ කිංච යථා භූතං පජානාති කියලා නම් මොකද්ද? මොකක් ගැනද මේ ඇත්ත ඇති හැටි දැනගන්න? ඊළඟට විස්තර කරනවා රූපං. රූපේ යථා භූත බව දැනගන්න. හරි. වේදනාවේ යථාභූත ස්වභාවය දැනගන්න. සංඥාවේ යථාභූත ස්වභාවය දැනගන්න. යථාභූත කියන්නේ ඇත්ත ඇති. ඊළඟට සංඛාරයේ යථාභූත ස්වභාවය දැනගන්නවා. විඥානයේ යථාභූත ස්වභාවය දැනගන්න. ඊළඟට විස්තර කරනවා. දැන් බුදුහාමුදුරුවෝ දන්න අපි අහන ප්‍රශ්න ඊළඟට අහන්නේ මොනවද? මොකද්ද ඔය යථාභූත ස්වභාවය කියන්නේ කියලා නේද? රූපේ යථාභූත ස්වභාවය දැනගන්නවා කියන්නේ මොකද්ද? රූපේ යථාභූත ස්වභාවය කියන්නේ. ඒකත් විස්තර කරනවා. මොකද්ද මේ යථාභූත ස්වභාවය කියන්නේ? රූපයේ හට ගැනීමයි නැතිවීම. රූපය උපදින හැටි නැතිවීමට දෙන වචනේ තමයි අත්තංග. රූපය හටගන්නේ කොහොමද? රූප සමුදය කියන්නේ මොකද්දයි? රූප අත්තංගමය මොකද්ද? ඔන්නෝකලු යථාභූත ඥානය කියන්නේ රූපේ. ඊළඟ වේදනාවේ යථාභූත ඥානය කියන්නේ වේදනාවේ සමුදයයි වේදනාවේ අත්තංගමයි. සංකාරයේ සමුදයයි සංකාරයේ අත්තංගමයයි හටගන්න හැටි නිරුද්ධ වෙනවා. ඔය පහටම ඔහොම කියනවා. සංකාරයේ සමුදය සංකාර අත්තංගමයි. විඥාන සමුදය විඥාන අත්තංගමයි. අන්න ඔය යථාභූත ඥානය පහළ වෙනවා අර සමාධිමත් හිතට. සමාහිතෝ වික්ඛු යථාභූත පජානා. යථාභූත විදිහට අවබෝධ කරගන්න. ඒතර යථාභූත විදිහ කියන්නේ රූපේ සමුදයයි අත්තංගමයි. වේදනායි සමුදයයි අත්තංගමයි. ඊළඟට ඕක තව ටිකක් ගැඹුරට විස්තර කරනවා. සමුදය කියන්නේ මොකද්ද? රූපේ සමුදය කියන්නේ මොකද්ද? එතන අර වචන තුනක් එනවා. වික්ෂුවක් අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා ජාති තුනක් කරනවා. අභිනන්දති කියන්නේ නිකන් හොඳයි කියලා නිකන් සුබයි ප්‍රාර්ථනා කරන ජාති. අභිවදති කියන්නේ ඒක ගැන තව තව කතා කරනවා. ඈ ඊළඟට අජ්ජෝසාය තිට්ඨති කියන්නේ ඒකෙම බැස ගන්නවා. ඒක එහෙමයි. ඊළඟට අහනවා කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මොකක් ගැනද අභිනන්දනය කරන්නේ? අභිවදති අජ්ජෝසාය තිට්ඨති දැසගන්නේ මොකක්? රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපය තමයි මේ ප්‍රාර්ථනා කරන්නේ මේක හොඳයි කියලා කියන්නේ දැඩිව දැසගන්නේ රූපය. ඕක තමයි රූප සමුදය. ඊට පස්සේ දිගට කියනවා ඒ හින්දා දුක දක්වා යන හැටි. ඈ තණ්හාව උපාදානය භවය ජාති විදිහට දුකට යනකන් ඒ රූපේ බාර ගැනීම නිසා. ඊළඟට ඒකේ අනිත් පැත්ත කියන්නේ අත්ංගමය කියන්නේ මේ රූපය අභිනන්දනය කළේ නැත්තම් ඒක ගැන හොඳයි හොඳයි කියලා කතා කළේ නැත්තම් කියන්නේ අභිවදති කලේ නැත්තම් ඊළඟට ඒකේ දැසගත්තේ නැත්තම් ඒක දෙඩිය පිළිගත්තේ නැත්තම් අන්න ඒක තමයි අත්ංගමය. දැන් අපිට වෙලා තියෙන්නේ රූපේ අභිනන්දති අභිවදති අජ්ජෝසය පිට. ඒක එහෙමමයි කියලා පිළිගන්න සතුටු වෙන ගතියක් තියෙනවා. ඒ මට්ටමේ තමයි ලෝකේ යනයි. මේකේ අත්ගමය කියන්නේ මේක නිරුද්ධ වෙන ස්වභාවය ගැන අවබෝධයක් නෑ. තියෙනවමයි කියන දෘෂ්ටියට වැටෙන. රූපය ඇත. ඒ කියන්නේ දෙයක් පිහිටවනවා, නිත්‍ය කරනවා. එහෙම පිහිටවන්නේ ඒකේ අර නිරුද්ධ වෙන අත්ගමය කියන එක දකින්න. එතකොට ඔන්න ඔය දෙක දකින්න කෙනා යථාභූත ඥාන. ඕක හැබැයි ගැඹුරින් දකින්න පුළුවන් සමාධිගත විතර කියන. ඒක තමයි සමාධි භාවනා සූත්‍රයේ දේශනා කරන. ඒක රූපයට විතර නෙවෙයි වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට ඔය පහටම දකින්න ඕන කියන. ඈ? ඒ වගේ තමයි මේ බුදුදහම කියන්නේ. ගැඹුරින් දකින්න ඕන. තියර හොයන මට්ටමට වඩා මේ ලෝකෝත්තර දැක්ම කියන එක ඔන්න ඔවයි තියෙන්නේ සම්මා දිට්ඨිය කියන එක. එතකොට අපි දහමක් අහන්න ලැබුණ එකේ ප්‍රයෝජනය ගන්නවා කියන්නේ ඔන්න ඔය දැක්ම ඇති කරගන්නවා. මේ දැක්ම ඇති කරගත්තු කෙනා තමයි ආර්ය මාර්ගයට වැටෙන්නේ. එයා තමයි නැවත සතර අපාගත වෙන්නේ. එහෙම නොවන කෙනා දැන් අපි බුද්ධාගමයේ කිව්වට සතර අපාගත වීමෙන් මිදිලා මේ දැක්ම ධර්මයේ අහලා අන්නයේ දැක්ම ගත්තු කෙනා සතරපාගත වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. එයා තමයි බුදුදහමෙන් ප්‍රයෝජනෙයි ගත්තා කියන්නේ. ඒතකොට ධහම විමසන්න ඕන අන්නය වගේ දැක්මක් ඇති කරගන්න. ඒ කියන්නේ ලෝකෝත්තර දැක්ම. බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ ඒක. ඒ අවබෝධ ගන්න තමයි අපි ධර්මය අහන්න ඕන නුවණින් විමසන්න ඕන. ඔය ටික තමයි අර භාවිතා බහුලී කතා කියන්නේ. භාවිතා කරන්න නැවත නැවතුව මෙනෙහි කරන්න ඕන. ඒක තමයි මේ කියන්නේ ධර්මය අහන්න ඕන සාකච්ඡා කරලා තමයි ඒක තව තව ඔබ හිතනකොට සාකච්ඡා කරනකොට තමයි මේ මොකද්ද මොන වගේ දෙයක්ද කියලාවත් අදහසක් එන්නේ. එහෙම කෙනාට තමයි ඒකේ ඒ මෙනෙහි කරන්න පුළුවන්. ඒ භාවිත භාවනා කොට යන පුළුවන්. ඒ විදර්ශනා පැත්ත. ඒ අවබෝධය තියෙන කෙනා සමාධියක් වඩා ගත්තොත් අන්න එයාට යථාභූත ඥානය පහළ වෙනවා. සමාධියෙන් අනතුරුවම මාර්ගය වැඩි. ඔය අවබෝධය ගන්නවා කියන්නේම සෝවන් වෙනවා තමයි. කියන්නේ කටිච්ච සම්පදායේ දකින්න. මොකක්ද කියලා ඒකට රූපේ හට ගැනීමයි නිරුද්ධ වීමයි තමයි දකින්න. සමුදයයි අත්ංගමයි. ඔය
අනුපාත
ප්‍රකෝපවලින්
නෙවෙයි රූපේ නිරෝධය තමයි සමාධිය. නෑ ඒ ඉන්නේ ඒවා తాවකාලිකව යටපත් කරපු අය විතරයි. ඒගොල්ලෝ රූපේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැකලා නැහැ. රූපේ తాවකාලිකව යටපත් කරලා සමාධියෙන් යටපත් කරලා. ඒ කාලය තුල නැහැ. ඊට පස්සේ ආයෙත් සතර පායට යන්න පුළුවන් මනුෂ්‍ය ලෝකෙට රූපයක් අල්ලා ගන්නවා ආයෙ. අර අනුසය විදිහට හැංගිලා තියෙනවා. ඒකෙන් අල්ලා ගන්න. හොඳයි අපි අවසන් කරමුද? සමුදයයි අත්ංගමයයි දැකීමමයි සම්මාදිට්ඨිය කියන්නේ යථාභූත බව කියන්නේ ඇත්ත පිහිටි කියන්නේ ලෝකෙන් එතර වෙන ලෝකෝත්තර දැක්ක වෙන විදිහකට බෑ ආර්ය මාර්ගයට වෙට
දැන් හටගෙන දැක්කොත් නිරෝධය දකින්නවා
ඔව් සමුදය දකින්නවා කියන්නේම ආමේ සමුදේය දුන්න නැත්නම් නිරෝධයි හටගන්නේ නේ හටගන්න හේතු දකින්නවා කියන්නේම හේතුන්ගෙන් තොරව හටගන්න බෑ නිරෝධය ඔය දෙකම එකට දකින්න
එකට
හරියට සමුදේය දැක්කා කියන්නේ නිරෝධය දැක්කම ඒ
ප්‍රායෝගික හරියට
වෙන්නේ ඔව් කොහොමයි සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර හරි දැක්ම කියන්නේ ඔක ඒක තමයි මේ බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ. පටිච්ච සම්පදාය කිව්වත් ඕකම. සමුදයයි නිරෝධයයි. හටගන්න හේතුන්ගෙන් හටගන්නවා කියනවා. යං කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. ඕක දැනගන්න කොට තමයි සෝවාන්. යං කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. මොනවායින් හරි. සමුදය වුණ ධර්මතා සීරම මේ සමුදේ නැත්නම් නිරුද්ධ. මොන ඔය අවබෝධය ගත්තා නම් සෝවාන්. ඒක හැබැයි හැම එකටම දාන්න පුළුවන් වෙනවා. අනේ ඒක තමයි. ඒ කියන්නේ ලෝකෙට අයිතියක් නම් සංකතයි. සංකත නම් මේ ලක්ෂණ.
ඒක
යොදන්න පුළුවන්. අපි ඔක සමහර ඒවට අපිට යොදන්න බෑ. ඒ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ මගේ කියන ඒවට ඕන බෑ.
අද නියරදා
නුංගේ අපිට එච්චර වැඩක් නැති ඒවට දාත හැකියි. හරි. ඔක හරියට දකිනා නම් තමන්ගේ දරුවටත් ඕක දාන්න පුළුවන්. මගේම දැඩිවම අල්ලගත්තු දෙයට හරි කෙනාට හරි ඔය ධර්මතාවයමයි කියන එක දකින්න පුළුවන්. එතකොට තමයි යන්න මේ ලෝකෙම නිකන් සමතලා කළා වගේ මොන දෙයක් ගත්තත් මේ ධර්මයට ආවෙන. මේ මං කැමති දෙය කියලා කියාගෙන හරියන්නේ නැහැ. ඒකටත් ওই ධර්මයට ආවෙම පොදු යන් කිංචි නම් දෙය ධර්මයන් ලබත්තන් ඉතින්. ඒ වේ ධර්මතාවේ දැක්කොත් සෝවාන් වෙනවා කියන එක කියන්නේ ලොකු කෙලස් ගොඩක් එතනින් කැඩෙනවා. ඔක දැක්කම
එදා
සෝවාන් කියලා තමන්ගේ දරුවා කෙරෙහි ආදාවලින් තියන එක. ඔව් සෝකය එන්න පුළුවන්. මොකද දැන් ඔය සෝවාන් වුණාට හැම මොහොතෙම සිහිය පිහිටන්නේ සිහියයි නුවණයි.
ඒ කියන්නේ සෝකේ නෙවෙයි අර අපාගත වෙන එකක් නෙවෙයි. ගත්ත එයා දකින්නවලු
සෝකේ තන්නේ අපාගත වෙන්නේ. කර්ම දේවල් වලට තමයි කර්ම වලට තමයි යපාගත වෙන්නේ. එතකොට තරහ ගත්තොත් නේද?
ඉතින් ප්‍රතික්‍රියා
කළොත් ප්‍රතිගේ තමයි එන්නේ කොට කියලා. ඔව්. ඒක කර්මයි.
කුසල කුසල වල මේ ධර්මයේ දකින්න නිසා ශෝකතරාට අර අර අනිත් එක්කෙනාතරන්
නැහැ මෙහෙමයි. ඒක මෙහෙමයි ගන්න තියෙන්නේ. දැන් ඔය දැක්ම ආපු පළියටම හැම මොහොතෙම අපි ඔක දැක දැක ඉන්නේ. පරණ පුරුද්දේ පුරුදුනේ බලවා. ඒ පුරුද්දේ ඉන්නකොට ඇලීම් ගැටීම් ගොඩේ ඉන්නේ. හැබැයි කවුරු හරි මතක් කරලා දුන්නොත්
නැවත ඒ මෙනෙහි කරන්න
ඕනලා මෙනෙහි කරලා දකින්න.
කලින් අත්දැකීම මෙනෙහි කරන්න පුළුවන්.
ඒක අර ඒ නුවණ තියෙන හින්දා ඒක මතක් කරගන්න සිහිය පිහිටුවත් එහෙම ඒක
නිදැයි. මරණසන්න මොකද සිහිය රැකෙන්නත් එතකොට
එහෙනම් ඒක අපාගත වෙනවා. නෑ එහෙම සිහිය නැති වෙන්නේ නෑ ඔය දැක්ම තියෙන කෙනා.
ඒක තමයි මේ
ආමච්ඡන්ද.
නෑ මේ සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ එහෙම සිහිය නැති වෙන්නේ නෑ. සිහි මුලා වෙන්නේ
නෑ.
ශෝක කළාට ඒකේ ඇත්ත දකින්න පුළුවන්.
ඔව් ඒක තමයි.
එදා ශෝක ඇති වෙනවා. ඒ කියන්නේ ඇලීම් ගැටීම් ඇති වෙනවා. ඒ පරණ පුරුද්ද තියෙනවනේ හැම මොහොතෙම සිහියෙන් නැහැ. සෝවන් වුණා කියන්නේ හැම මොහොතෙම සිහියෙන් ඉන්නව නෙවෙයි.
ඒක පෙන්වලා දෙන්නේ අර
අවබෝධයක් ආවා විතරයි. ඔව් විශාකා අඬා යන්නේ අර මිනිපිරියෙක්
නෙරිලා.
එතකොට බුදුහාමුදුරෝ ඔක තේරුම් කරලා දෙනකොට තේරුම් ගත්තා.
පූර්ණ සිහිය සහ නුවණ රහතන් වහන්සේ නමක විතරයි තියෙන්නේ. ඒ 24 වෙනි තුල සිහිය.
ඔව්. නොරවටෙන බව.
නොරවටෙන බව.
මොකද අනිත් හැමෝගෙම නැවත ඉපදීමේ හැකියාව තියෙනවා. රහතන් වහන්සේ රෙන්න අනාගාමි කෙනා වුණත් මරණයෙන් පස්සේ තව තැනක උපදිනවනේ මේ බ්‍රහ්ම ලෝකේ සුද්ධාවාසී. ඒ කියන්නේ
සලායතන උපදින්න පුළුවන්.
ඔව්. කියලා සම්පූර්ණයෙන්ම දුරුන්නේ නැහැ. අවිද්‍යාව එහෙමම දුරුන්නේ නැහැ. මුලා වෙන ගතිය තියෙනවා. අවිද්‍යාව දුරුන්නේ නැහැ
කියන්නේ. ඒතකොට තිරසංසත් ආය ආවට යන්නේ.
ඔව්. එතන වෙනස තියෙන්නේ දැන් මුලා වෙන්නේ සිහිය නැති වෙලාවට. දැන් ඒ කියන්නේ සතිය පිහිටන් නැති වෙලාවට මුලා වෙලා. සිහියෙන් ඉන්න වෙලාවට මුලා වෙන්නේ. එහෙනම් තමයි කියන්නේ අර සති සතියයි නුවණයි දෙකම ඉදෙනවා සති සම්පජන්න කාර්යී හොත. මේ සිහියයි නුවණයි අර සතිපට්ඨානෙදි කියන්නේ දින හතක් තිබුණා නම් අනාගාමි හරි රහත් හරි වෙනවයි කියලා. දැන් එහෙම පිහිටුවේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. සෝවන් වුණා. එහෙම කළොත් ඒ ඵල ලැබෙන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් සෝවන් කෙනාට. සිහිය පිහිටන එකේ ප්‍රඥාව යෙදෙන්නේ සෝවාන් කෙනානේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය
තියෙනවා.
සම්මාදිට්ඨියත් එක්ක සිහිය පිහිටුවොත් නිකන් හිතන්නකො හැම මොහොතෙම අපි දින හතක් පිහිටුවොත් අවබෝධෙ ඉන්න ඕනේ. අපි සිහිය පිහිටන් නැති ප්‍රශ්නේනේ තියෙන්නේ. නේද?
හැබැයි ඒගේ සමාධිය බලවත් නම් මේ ඒක ලේසි.
සිහිය පිහිටුවෙන්නේ නැත්නම් පුළුවන් ඒක. ඒ හින්දා තමයි දැන් සමාධි භාවනා සූත්‍රෙදි කියන්නේ සමාධින් භික්කවේ භාවේක. අහන්නේ සමාධිය පුරුදු කරන්න. නැවත නැවත ඒ දෙන්න. සමාහිතෝ භික්ඛු. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. සමාහිත හිතක් තියෙන කෙනාට යථා භූත භාවය දැනගන්න පුළුවන්, දකින්න පුළුවන්. පජානාති.
සමාධිය කියන්නේ
මේ පරිසම්පාදිය දැකගෙන ඉන්න. නෑ, සමාධිය කියන්නේ හිත එකඟ කරගෙන ඉන්න. කෙලස් ටික යටපත් කරගෙන. කෙලස් ටික යටපත් කරගෙන ඉන්නකොට ඕක මෙනෙහි වෙනකොටම අවබෝධ වෙනවා කියලා පෙන්නනවා. අපේ නිවරණ ගොඩේදී යෝක ගැන කතා කළාට එහෙම එකපාරට අවබෝධ වෙන්නේ නැහැ. අපි ඉන්නේ නිවරණවල. හොඳ සමාධි හිතක් තිබුණා නම් නිවරණ යටපත් වෙලා. එතකොට මේ ධර්මය මෙනෙහි කරනකොටම අවබෝධ වීම හැකියාව
තියෙනවා.
සමාධි හිත කියන්නේ එක අරමුණක අපිට හිත තියාගෙන ඉන්න පුළුවන්. දැන් ආනාපාන සතියේදී කරා. එතකොට සමාධි හිතේ ඉන්නකොට අපේ කෙලෙස් මතු වෙන්නේ යටපත් වෙලා. හොඳ සමාධියේ ඉන්නකොට තරහා යන්නේ. කාමච්ඡන්දය ඇහැකනාසේ දිය පිනවන්න ඒව පස්සේ අරමුණු පස්සේ දුවන්නේ නැහැ. හිත එකඟ වෙලානේ. එතකොට ඒව යටපත් වෙලා. නැති වෙලා නෙමෙයි. යටපත් වෙලා. ඒ සමාධියේ බලෙන් ඒව යටපත් වෙලා. මොකද ඒකාග්‍රතාවය තියෙන එක අරමුණක හිත තියෙන ගතිය නිසා අනිත් ඒවා පස්සේ දුවන්නේ නැහැ. එතකොට ඒ කෙලෙස් ටික කාමයන් යටපත් වෙනවා කියන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවන්න තියෙන ආසාවන් යටපත් වෙලා. ඒවා එක්ක ගැටෙන ගතිය යටපත් වෙලා. හරි. නිදිමත ගතිය යටපත් වෙලා සිහියෙන් ඉන්නවා. තීන නිද්දේ. ළඟට හිතේ නොසන්සුන්කමත් යටපත් වෙලා මොකද ඒකාග්‍රතාවය. සැකේකුත් නැහැ මේ දැන් හිත එකඟ වෙලානේ ඉන්නේ. හොඳට එතකොට නීවරණ ටික යටපත් වෙලා. ඔන්න ඔය වෙලාවට මේ තමයි මේ යථාභූත ඥානය එනවා කියන්නේ. සමාහිත හිතකට තමයි යථාභූත ඥානය. ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. ඒ මේ පටිච්ච සමුප්පන්න බව හරියට දකින්න පුළුවන්. එහෙනම් තනිත්‍ය හරියට දකින්න පුළුවන් කියන එක. ඒකට අපි නිරුද්ධ කියන්නේ
නෑ. ඒවත් මේ යාත්මකරන්නේ.
ඔව් ඒව පස්සේ එලවන්නේ. එතකොට මේ හිත සංසුන්නේ. එහෙම හිතකින් ධර්මය මෙනෙහි කරනකොට දැකීමේ අවබෝධ කිරීමේ හැකියාව වැඩි. අනිමිත්ත ගතියට එන්නේ ඕක හොඳට දැකලා නිමිත්තක් පිහිටන්නේ නැහැ. නිමිතිනේ අපි. පිහිටවන්නේ. අනිත්‍ය දකින්නකොට නිමිති පිහිටන්නේ නැහැ. එතකොට අනිමිත්තයි. ඒකෙන් සමාධියකට වැඩෙනවා. එතකොට අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා ඒ රහත් වෙන විදිහක් කියන්නේ.
ඒකේ
ඔතන දෙකක් තියෙනවා. අනිමිත්ත කියන එකයි අපි අර අරූපාවචර ධාන මට්ටමේදිත් ඒ වගේ වෙන්න පුළුවන්. ඔව් ආකාස සංඥා එතනදි කිසිම දෙයක් පිහිටන්නේ නැහැ මේ හිස් බවක් විතරයි. ඒකට සමහර විට හිතෙනවා මේ අනිමිත්ත නිමිති නැහැ කියලා. ඒක නෙමෙයි අනිමිත්ත කියන්නේ.
ඒක රහතන් වහන්සේ විශේෂයක්. ඇත්තටම අනිමිත්ත ඒ අසංහේ.
ඇත්තටම නිරෝධයට යන විදිහක් ඔය කියන්නේ. ලෝකේ කිසිම නිමිත්තක් පිහිටන්නේ නැහැ. දැන් ආකාසයේ ආකාස නිමිත්ත හරි තියෙනවනේ. හිස් බව හරි ඒක පිළිහිටන්නේ නැහැ. ඒකට නිත්‍ය බවක් දෙන්නේ නැහැ. අනේ ඒ වගේ ගතියක් එනවා. ඒ කියන්නේ හිත. ඒක අනිත් පැත්ත තමයි මම පිළිහිටන්නේ නැහැ කියන්නේ. නිමිති. එතකොට අනිත්‍ය ගැඹුරට දැකීම තුලින් කිසිම දෙයක් පිළිහිටන්නේ නැති ස්වභාවයකට යන්න පුළුවන්. දැන් දෙයක් කරන්නේ ප්‍රයත්නක් දීලා නිත්‍ය බවක් දීලා ඕක ටික ටික අඩු වෙලා ගිහිල්ලා දෙයක් පණවන්නේ නැති ගානට එනවා. එතකොට අර හිත දුවන්නේ නැහැ මොකකටවත්. හිත හඳන්න නිමිත්තක් ඕනේ. එතකොට ඕන්න නිකාම සමාධියකට යනවා. ඒක තමයි අනිමිත්ත සමාධිය කියන්නේ. ඒ කියන්නේ අපිට හුස්ම ගැනවත් බලන්න ඕනේ
නැහැ.
මේ මොහොතේ පිහිටන්නේත් නැහැ.
මේ මොහොතේ පිහිටන්නේ
නැහැ. ඔව්. කියන්නේ ලෝකෙට ආයිද කිසිම දෙයක් පිහිටන්නේ නැහැ. දෙයක් කියලා දෙයක් පිහිටන්නේ අනිත්‍ය ගැඹුරටම දකින්නකොට. අනිත්‍ය සංඥාව වඩාගෙන යනකොට තමයි ඒක වෙන්නේ. අනිත්‍ය කියන්නේ මතක තියාගන්න අර වෙනස් වෙන එක නෙමෙයි ඔය. හටගන්න නිරුද්ධ වෙන. ඒ කියන්නේ සමුදයයි අත්තංගමයයි දකින්න. ඔකට තමයි බුදුහාමුදුරුවෝ අනිත්‍ය සංඥාව කියන්නේ. අනිත්‍ය සංඥා සූත්‍රය කියලා වෙනම ඒ සූත්‍රෙ තියෙනවා. ඔක සමුදයයි අත්තංගමයයි දකින්න එක තමයි අනිත්‍ය සංඥාව වෙනවා කියන්නේ. අපි ඉතින් පුරුදු වෙලා තියෙන්නේ මේ තියෙන දෙයක් අල්ලගෙන ඕක වෙනස් වෙනවා වෙනස් වෙනවා කියලා බලන්නේ නැහැ. මේක ලෝකෙට අයිති භාවනාවක්. ඒක නරක නෙමෙයි. හැබැයි ඒක පූර්ව ප්‍රතිපදාව. ලෝකෝත්තර දැක්ම නෙමෙයි. ලෝකෙට අයිති දෙයක් අරගෙන ඒක ඇලින් ගැටීම අඩු කරනවා අනිත්‍යන්ත ඒක. ඊට වඩා ගැඹුරුයි මේ සමුදයයි අත්තංගමයයි දැකීමෙන් එන අනිත්‍ය. ඒක තමයි මේ ලෝකෝත්තර භාවනාවේදී අනිච්ච සංඥාව කියන්නේ. අනිච්ච සංඥා සූත්‍රය කියලා ඒක පැහැදිලිව තියෙනවා. මොකද්ද මේ අනිච්ච සංඥාව කියන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදය. ඉති රූප අත්තංගමෝ කියලා ඔන්න ඔක බැලීමයි අනිච්ච සංඥාව කියන්නේ. ඔවා මේ සූත්‍රවල තියෙනවා මේ බුද්ධ වචන.
දැන් කෙනෙක් සමුදය දැක ගැනීම සඳහා කරන වෑයමකදී දැන් ඇසත් රූපය චක්ඛු විඤ්ඤාණය කනත් ශබ්දය සෝත විඤ්ඤාණය ආදී වචෙන් මෙනෙහි කිරීමම ඒක වෑයමක්ද? ඒක වේ ප්‍රමාණවත්ද? නැත්නම් තව මොනවද කරන්න තියෙන්නේ?
ඒක දැන් තමන් තේරුම් ගන්න ඕන මේ ලෝකෙට අයිති මෙනෙහි කිරීමත් ලෝකෙන් විතර යන විදිහේ මෙහි කිරීමක්. දැන් ලෝකෙට අයිති මෙනෙහි කිරීම මෙහෙම ගන්නකොට දැන් ඇහැ අපි හිතාගෙන ඉන්න ඇහැ මේ ඇහැ ඉපදුන දවසේ හම්බ වුණා මැරෙන දවසේ වෙනකන් තියෙනවා. සම්මතයේදී ගන්න ඇහැ නේද? එතකොට දැන් මේ ඇහැ තියෙනවා කියලා හිතාගෙන ඔය ඇහැ අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා කෙනෙකුට භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන ඇහැ වෙනස් වෙනවා කියන එක නේ ආ බලන්න. ඒකේ සත්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒකෙන් ඇහැට ඇලීම ගැටීම අඩු වෙනවා මිසක් මෝහය දුරු වෙන්නේ නැහැ. අර ලෝකෙට ඇති දෘෂ්ටිය දුරු වෙන්නේ නැහැ. මොකද මේ ඇහැ තියෙනවා, ඒ ඇහැ දැනගන්න මම ඉන්නවා.
ඇහැ
බලන්න ඕන ඇහැයි සමුදය මොකක්ද? සමුදය අත්ංගමයි බලන්න ඕන. එතකොට මේක අර ක්ෂණිකව හටගන්න නිරුද්ධ වෙන එකක් කියලා කියනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන කියන ධර්මතාවය. එතන තමයි අනිත්‍ය. මම කියන නිත්‍ය කරන්න බැරි බවමයි අනිත්‍ය.
හේතුඵල වශයෙන් දෙක.
හේතුඵල වශයෙන්. පටිච්ච සමුප්පන්න නැහැ. දැන් කලින් බලන්නේ තියෙන නැහැ. දැන් බලන්නේ පටිච්ච සමුප්පන්න නැහැ. කියන්නේ මේ පටිච්ච සමුප්පාදේ දකින්න. එතකොට ලෝකෝ
මේ මොහොතේදී වත්
මේ මොහොතේ. මේ මොහොතේ අපි දැකීම සිද්ධ වෙනකොට ඇහැ උපන්නා. ඒ ඇහැ උපන්නේ පෙර නොතිබීම. ඒ ඇහැ එහෙම්මම නිරුද්ධ වෙනවා ඉතුරු නැතුව. ඊළඟට සද්දයක් අහනකොට ඇහැ නැහැ. එතකොට කනක් ඉපදුනා. ඒකත් පෙර නොතිබීම ඉපදුනා. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඊළඟට ආයේ දකිනවා නම් ඔන්න අලුතෙන් ඇහැ පෙර නොතිබීම ඉපදුනා. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ දැකීමට හදන හිතත් එක්ක. සතේ හත් පටිච්ච සමුප්පන්නයි රූපෙත් පටිච්ච සමුප්පන්නයි විඥානෙත් පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හේතු ප්‍රත්‍යංගයෙන්ම හටගෙන හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා.
දැන් ওই දෙක ගන්න වෑයම් කරනවා නම් හැමතිස්සෙම ඒක
වෑයම් කරන්න ඉස්සෙල්ලා ඔය අවබෝධය ගන්න ඕනේ. මේ අවබෝධය තියෙන එකයි කියන්නේ අර ඥානතෝ පස්සතෝ. හල දකින කෙනාටමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. ධර්මය අහල නැති කෙනාටත් පුළුවන් අනිත්‍ය භාවනාව කරන්න. අනේ තීර්ථකෙත් වැඩුවනේ අනිත්‍ය. ඒ වුණාට මාර්ගඵල ලැබෙන්නේ. අනිත්‍ය බැලුවා බුදුහාමුදුරන්ට කලින් කට්ටිය. ඒ වුණාට සෝවන් වෙන්නවත් බැරි වුණා. මොකද මේ සම්මා දිට්ඨිය කියන එක නෑ මේ සමුදයයි අත්තංගමයයි කියන එක ගැන නුවණක්. තියෙන දේ වෙනස් වෙනවා කියන එක පූර්ව ප්‍රතිපදාවක්. ඒකේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දකින්න කරන පටිච්චසම්පන්න බව අනිත්‍ය දැක්මක්. ඒකෙන් තමයි ලෝකෝත්තර දර්ශනය එන්නේ. එතන තමයි මේ අර දකින්න ඕන ගැඹුරුම තැන. කියන්නේ ලෞකික මාර්ගයේ ඉඳලා ලෝකෝත්තර මාර්ගයට වැටෙන තැන. දැන් මේ සමුදය අත්ංගමේ දකින්නකොට ඔන්න පේනවා මම කියලා කෙනෙක් පිහිටන්න බෑ. මැදයක් පිහිටන්නේ නැත්තම් ඒක අදකින්න මම කියලා කෙනෙක් පිහිටන්නේ නැහැ. ඇහත් පටිච්ච සමුප්පන්නේ. කියන්නේ පෙර නොතිබීම හටගත්තා ඒක නැතුව නියුතුම්. පටිච්ච සමුප්පන්න ධර්මතාව යෙදෙනකොට අර එක දෙයක්වත් අපි නිත්‍ය කරන්නේ නැහැ. හේතුන්ගෙන් තොරව කතා කරන්න බෑ. අර දැන් වතුරේ ඡායාවක් මොකක් හරි ඇති වුණාම අපිට ඡායාව වෙන් කරලා කතා කරන්න බෑනේ. අර බල්ලා කරන වැඩේ වගේ වෙන් කරන්න ගිය කවල් මුලා වුණා. අපිට කියන්න වෙන්නේම මෙන්න මේ හේතු ටික යෙදිලා තියෙන හින්දා මෙහෙම දර්ශනය වෙනවා.
තොරප්පි වැටිලා
ඉන්නේ. දැන් ගංගක හඳේ ඡායාව වැටිලා තිබුණාන් අන්න හඳ තියෙනවා කියලා හරියන්නේ නැහැ. මොකද වතුර නැති වුණත් හඳ නැහැ ඒතකොට. හේතු නැත්තම් එහෙම විද්‍යමාන වෙන්නේ නැහැ. ඒකයි පටිච්ච සමුප්පන්න බවට. හේතු යෙදෙනකන් විතරයි විද්‍යමාන වෙන්නේ. හේතුන්ගෙන් තොරව අර දේ වෙන් කරන්න බෑ. දැන් වතුරේ තියෙන හඳ වෙන් කරලා අරන් කතා කරන්න බෑනේ. අර හේතු එක්කමයි. මේ හේතු යෙදෙනකන් එහෙම පේනවා. එච්චරයි කියන්න පුළුවන්. ඒ දේ පිහිටවන්න බෑ අපිට. වෙනම හේතුන්ගෙන් තොරව තියනවා කියලා අතීතෙත් තිබුණා. ඒ හින්දා අය දැනුත් තේන්නේ. ඒ කතාවක් කියදෙන්නේ නැහැ. මේ මේ හේතු ටික යෙදිලා තියෙන හින්දා තේ. හේතු නැත්නම් නැහැ. මේක තමයි ඒ යම් කිංච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. නිරෝධ කිරීමක් නෙමෙයි. හට ගන්න තියෙන සමුදය නැති කරන සමුදය නැති කරන තියෙන දෙයක් නැති කරනවා නෙවෙයි තියෙන
ඒ
වෙලාවේ නැති දෙයක් ඇතුළේ ඉච්චරයි නැති දෙයක් නැති අපි නැති දෙයක් නෙත් තියෙනවා කරලා තියෙන්නේ නිත්‍ය කරලා තියෙන්නේ ඒ සත්‍ය දකින්නකොට පිහිටන්නේ නැහැ ඔක තමයි නිරෝධය කියන්නේ අනිමිත්ත සමාධියට යන්න පුළුවන් ඕක දකින්නකොට එතකොට මේ තියෙන ඒවා නිරුද්ධ කර කර යන්න බෑ අනිමිත්ත ගතියට අනිත්‍ය දැක්ම තුලින්ම අනිත්‍ය අවබෝධයක් තුලින් යනවා අනිමිත්ත සමාධියට ඊළඟට අර මගේ කියන පැත්ත ඒක ගැන විමසනකොට යනවා ශුන්‍යත සමාධියට කියලා මම පිළිගන්නේ
ශුන්‍යතාවය
ඒකත් නිවනට යන්න පුළුවන් තව විදියක් අනිමිත්ත සමාධියනුත් යන්න පුළුවන් ශුන්‍යතේන සමාධියනුත් යන්න පුළුවන් තවත් එකක් තියෙන අපනිහිත කියලා ඒ කියන්නේ දුකයි 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 කියන එක මෙනෙහි කරගෙන ගිහින් ඒ පැත්තෙනුත් යන්න පුළුවන් නිවනට ඒකට කියන අපනිහිත කියලා ප්‍රනීත මොකවත් නැහැ දුකම දැකලා කියන එහෙම අවබෝධ කරගන්න පුළුවන් ඒ වගේ තුනෙන් කොයිකෙන් ගියත් අවබෝධය එකයි. නිරෝධ සමාපත්තිය එකයි.
අර මාර්ග
අනිමිත්ත ශුන්‍යත අපනිහිත. කියලා ඒ චේතෝ විමුක්තිය ලැබෙන විදි තුනක්. ඒ අවබෝධ කෙනෙක්ගේ වැඩියෙන් වැඩෙන එකෙන් යන්න පුළුවන් ප්‍රඥාව පැත්තෙන් යනකොට අනිත්‍ය මෙනෙහි කරගෙන යන එක ප්‍රඥාවෙන් බලන කෙනාට ලේසි දැන් දුක ගැන මෙනෙහි කරන එක ඊට වඩා ටිකක් කර දුක දැකලා දැකලා වගේ යන ගතියක් තියෙනවා ඒක ප්‍රඥාවට වඩා වෙන සානිට ශ්‍රද්ධාව වෙන්න පුළුවන් එකක චරිතානුව එකෙක් කෙනාට ඔක අවබෝධ වෙන හැටි වෙනස් නෙමෙයි මේ මාර්ගෙ වඩන්න ඕනද කෙනෙකුට ලේසියෙන් අනිත්‍ය පැත්ත බල බල ඉන්නකොට තා කෙනෙකුට ඔබ තේරෙන්නේ නැහැ
කිව්වා. මේ අසලකට නේද ශුන්‍යතාව. ඒක ශූන්‍යතාවය.
ඔකේ මතක තියාගන්න ඉතින් ඔය මොන දැක්මෙන් ගියත් පටිච්ච සමුප්පන්න බව දැක්ම තුලින්මයි අරවකෝදේ නැත්තම් අපි එකකින් මේ තව දෘෂ්ටියකට පන්නේ අතන
ආරාමයි යන්නේ
ඔව් දැන් මම නෑ පරිසරයට අයිති කියනකොට අපි එකක් කඩන්න තව එකක් දාගන්න පරිසරය කියන එක දාගන්න
එක දෘෂ්ටිය
ඒකට අහු වෙන්නේත් නෑ ඔය ශුන්‍යතාව කියනකොට පරිසරය ඉතුරු වෙන්නේ
නැහැ පරිසර කියන්නේ මා අනිත්‍ය තියෙන එකක් නෙමෙයි
ස්වභාවය
ස්වභාවය යන්නේ අස්මින් තියෙන එකක් යා සතුත් තරම මිනිසුත් තරම ධාගුණත් තරම ගංගාර දුරත් තරම
ඒවා මොකක්වත් පිටින්න්නේ ඒවා යෙදෙන්නේ නැති මට්ටමකට එනවා ගංගා එළදොල ගහකොළ ඉරහඳ තාරකා මොකුත් යෙදෙන්නේ නැහැ මුලකට කියලා කියන්නේ ඒයි කියලා පේනවා යන්ත්‍ය බලනකොට සතර මහා ධාතු පිටින්න්නේ සතර මහා ධාතු පිටින්නේ පරිසරයේ ගිහන් සතර මහා ධාතු පිටිනවා ගොප්පි පඨවියේ පඨවි සංඥාව වල
යන්නේ යච්ච මම ඒවම පිටිනවා මට මාන තියෙන කයට
නෑ ඒක කියන මම ඒක එක දෘෂ්ටිය ඒ කියන්නේ ඒක ගැඹුරක් තියෙනවා ඒ වුණාට දෘෂ්ටියකට වටන අර හින්දු ආගමේ ගියේ ඕකට මම ආවත් ගිහින් පරිසරයට එකතු වෙනවා විශ්වයට එකතු වෙනවා කියලා කිව්වා ඒ බුද්ධ ආගමයක් කියනවා එහෙනම් සතර මහා ධාතුව ධාතුවට එකතු වෙලා යනවා කතාවක්. ඒක මේ පටිච්ච සමුප්පාදේ නෙවෙයි. ඒවට අපි අහු වෙනවා නිකම්ම අර එකකින් ගැලවෙන්න ගියේ. ඒක හින්දු දර්ශනේ නේ එකක් ඒක. ආත්මයක් නැහැ කියලා ආත්ම සංඥාවකටම දානවා. මේ ආත්මය ගිහින් විශ්වයට එකතු වෙනවා කියලා. ඒතර ආත්මේ තියෙන ආත්මයක් ගැන එකතු වෙන්න කතා කරන්නේ. නොපිහිටන බවක් නෙමෙයි නිරෝධයක් නෙමෙයි. ඒගොල්ලම තමයි කාලයකට පස්සේ ආවෝක ඒ විශ්වයට එකතු වුණේ කායි හැදිලා එන්නත් පුළුවන්. කියන මතයකටත් වෙනවා. රහතන් වහන්සේලා තාම ඉන්නවා කියලා විශ්වාසයකත් ඒ තායිලන්තේ එහෙම සමහරකට තියෙනවා ඒ ගතිය ටික. ඒවර වෙන සංකල්ප එක්ක එකතු වෙලා මේකෙ පෙන්නන්නේ හේතුන් යෙදෙන හින්දා හට ගන්නවා හේතුන් යෙදෙන්නේ නැත්නම් නෑ යම් කිංචි සමුදය ගමන් සම්බන්ධන් නිරෝධ වෙනවා ඒක අනිත්‍ය තමයි ප්‍රකට වෙන්නේ يعني නිට්ටය කරන්න බෑ මොහතකට අනිත්‍ය කියන එකේ ගැඹුරු තේරුම අපිට නිකන් හිතෙන්නේ වෙනස් වෙනවා කියන එක නේ වෙනස් වෙන්නේත් අපි දෙයක් පිහිටවල එහෙමත් නෙමෙයි පිහිටවන්න බැරි කමමයි අනිත්‍ය කියන්නේ හරි ඔන්න ඕවා දැන් නම හිතන්න ටික ටික අවබෝධ වෙනවා මේවා
සාර්ථකව
තියනවා ඔව් ආයේ මෙනෙහි කර කර බලන්න එතකොට ධර්මයට ගැළපිලා එනවා කියන දේවල්
අතර මිදිහෙල පින්න දාන කතා කරන විදිහට මේ ආයතන හයේ කෘත්‍යයන් ටික පටලව නොගෙන ඉන්න තැනට නුවණ මෙහෙම තමයි වෙන්න ඕන
මෙතන ඒක පැහැදිලිව කියනවා අර සාති භික්ෂුවට කියන්නේ අර විඥානයේ ගමන් කරනවා කියනකොට සාති මේ ආත්මෙන් ආත්මයට යන විඥානයක් තියා ආයතනෙන් ආයතනයට යන විඥානයක්වත් දේශනා කරන්නේ නැහැ කියනවා. එහෙම සම්බන්ධ කරන්නවත් බෑ. එහෙන් දැකපු දේ කනට සම්බන්ධ කරන්න බෑ. ඒක එහෙමම වෙනස් විඥාන දෙකක්. ඉතකවත් අර වෙනස් වෙන විඥානයක් කියලා දාන්න බෑ. එනවා වෙනස් වෙනවා කියනවා නම් ඇහි විඤ්ඤාණය කනේ විඤ්ඤාණයට වෙනස් වුණා කියනවනේ එහෙම නෙමෙයි මේ විඤ්ඤාණය ඒකට හේතු යෙදුන හින්දා හටගත්තා මේ විඤ්ඤාණය වෙන හේතුවක් හින්දා වෙනම හටගත්තා ඒ දෙක ආයි සම්බන්ධ කරන්න බෑ
ඒක
එතනදිම නැති වෙනවා පෙර නැතිවීමමයි ඉපදින් හටගත්තු දේ එහෙම නිරුද්ධ වෙනවා මොන වේ ධර්මතාවය දකින්න
මේ ඒක තමයි ලෝකේ ගමන සංසාරය
ඔක දැක්කේ නැති වුණහම ගමන. ඔක දැක්කොත් ගමන නවතිනවා. සම්බන්ධ කරන්න යන්නේ. කතර ආත්ම දෘෂ්ටිය පිහිටන්නේ. හොඳයි, එහෙනම් අපි දෙවියන්ට පින්දීම කරමු. කාලය තුල ඉස්සෙල්ලා කිව්වා වගේ මේ දවස්වල අවබෝධ කිරීමේ ශක්තිය වැඩි, ඒ හින්දා පුළුවන් තරම් ඕවා මෙනෙහි කරන්න, සාකච්ඡා කරන්න ධර්ම. ඒ වෙසක් කාලේ ඒ ගතිය තියෙනවා. ධර්ම අවබෝධය කරන සංඛ්‍යාව වැඩි ඒ කාල තුල. හැම බුදුවරයම බුද්ධත්වයේ ලබන්නේ වෙසක් පොයේ. ඒ කාලය තුල ධර්ම අවබෝධය කරන පිරිස වැඩි. සක් පසන්නසල්. ඉතින් මේ කාලය තුල අපි භාවනා කරලා සමාධියක් වැඩුණා, සීලයක් රැකුණා. ඉතින් මේ සාකච්ඡා තුළින් ප්‍රඥාව වැඩුණා, සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවා මහානිසංස කුසල. නිවන් දකින තාක්කල් විපාක දෙන්න හැකියාවක් තියෙන මහානිසංස කුසල සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මේ රැස් කරගත්තු පින් අපට පුළුවන් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙලා දිවයිසු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞරව සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නැරක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු අන්තරන්ති. මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේකින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා අද තැනක උත්පත්තියක් ලැබලා තුන් ධර්ම අවබෝධය ලබන්නම මේකින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන එක, ධර්මයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සසන සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපේ මේ අවිද්‍යාව හින්දා කරන සංකාර ඒවා ඒ සංස්කාර සීරම අනිත්‍යයි අප දුකටපත් කරන සබ්බේ සංඛාරා අනිච්චාති දුක්ඛාති. මේ බව ඇත්ත ඇටියට තේරුම් යන යදාපඤ්ඤාය පස්සති. එතකොට ඒ හින්දා ඇති කරපු දුක කලකිරිලා අතහැරලා දානවා. ඒක තමයි නිවනට මාර්ගය. ඔගේ මේ හිතට අරමුණ යන ධම්මතා සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ, අනාත්තාති. ওই බව ඇත්ත ඇතිහෙටට තේරුම් යන යදාපන්නයි පස්සේ. එතකොට ඒ හින්දා රැවටුණයි ඇති කරගත්තු ඒ දුක කලකිරීලා අතරින් අපෙන් බින්දති දුක්ඛය තමයි නිවැරදි මාර්ගයේ සම්බෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදාපඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා නත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සස්ස.
සංකරණ